සෑමතින අටම අවදිමත් වූ සන්ධ්‍යාවක් සතහම් සඳෑවේ ආදරණීය හිතවතුනි, මේ මොහොත සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ අපරිතටමයි, අභ්‍යන්තරයටයි. මේ සෑම වචනයක්ම යොමු වෙන්නේ මග පෙන්වන්නේ, ඒ සෑම වචනයකින්ම ගත හැකි උපකාරය, ගත යුතු උපකාරය තමා තමන්වම හඳුනා ගැනීම, තමන් කියන පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය දැන ගැනීම, දැක ගැනීම. මෙතනදී ඒ අරමුණින් අප සෑම දෙනාම සුහදව කල්‍යාණ මිත්‍රත්වයෙන්, දයාවෙන් එකතු වෙනවා, මුණ ගැහෙනවා. මේ ස්වල්ප කාලය ගත කරනවා. බොහෝ හමුවීම් අද දවසේ සිදුවෙන්න ඇති. දන්නා කිය නැත්තන් නැවත මුණ ගැහෙන්න ඇති. හිතවතුන්ව හමු වෙන්න ඇති. ඥාතීන්ම එකට හරිහම්බ කරන පිරිස් සහ ආගන්තුකයන් මේට කලින් මුණ නොගැසුණු, ඒ හමුවීම් වලදී බොහෝ තොරතුරු හුවමාරු වෙන්න ඇති. බොහෝ හැඟීම් ඇති වෙන්නත් ඉඩ තිබුණා. එමෙන්ම බෞතික ගනුදෙනුත් වෙන්න ඇති. පොතපත හුවමාරු වෙන්න ඇති, අතමාරු වෙන්න ඇති මුදල් සහ වෙනත් ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් දේවල් එහා මෙහා වෙන්න ඇති. ඉතින් හැම හමුවීමකම යම්කිසි ලාභය, ප්‍රතිලාභය, ප්‍රතිඵලය තිබුණා. මානසික ප්‍රතිඵලය නැතිනම් හැඟීමේ ප්‍රතිඵලය, එසේත් නැතිනම් භෞතික ප්‍රතිලාභයක්. අඩුම ගානේ තිබුණු හිතවත්කම් අලුත් වෙන්න ඇති. තිබුණු ඥාතිත්වයන් තව තහවුරු වෙන්න ඇති. නොතිබුණු හිතවත්කම් අලුතින් උපදින්නත් ඇති, ඇති කරගන්නත් ඇති. එමෙන්ම මෙතෙක් හඳුනන් නැතුව තිබුණු සමහර අයගේ සමහර පැති ගති හඳුනා ගන්නත් ඉඩ තිබුණා. නිසා හමුවීම් වැදගත්. හමුවීම් වටිනවා, අවශ්‍යයි. මුණගැසීම්, ඒ මුණගැසීම් සියල්ල අතර මේ රාත්‍රී, බදාදා රාත්‍රී මේ සදහම් සැඳෑවේදී වන මුණ ගැසීම ඒ සියල්ලටම වඩා වෙනස්. වෙනස් විය යුතුයි. ඒ වෙනස තාම පෙනුනේ නැතිනම් ඒ වෙනස අදවත් හඳුනාගත යුතු වෙනවා. මේ තවත් එක් හමුවීමක් නොවේයි, තවත් එක් මුණගැසීමක් පමණක්ම නොවේයි. තොරතුරු හුවමාරු කර ගැනීමක්, නොදන්නා කාරණා දැන ගැනීමක්, හඳුනන් නැති අය හඳුනා ගැනීමක් නෙමෙයි. ඒ කිසිසේත්ම මෙයට අදාළ නැහැ. නමුත් මෙතන හිතවත්කම තිබෙනවා, දයාව තිබෙනවා, මිත්‍රත්වය තිබෙනවා, විශ්වාසය තිබෙනවා. මේ වැඩසටහනින් වැඩසටහනට, සතියෙන් සතියට සමහර විටේ හෘදයාංගම වූ හැඟීම් තීව්‍ර වෙන්න පුළුවනි, ගැඹුරු වෙන්නත් පුළුවනි. නමුත් ඒ සඳහාම නන් නොවේ මේ වෙහෙස, මේ මහන්සිය හැමදෙනාම කරන මේ කැපකිරීම. එයට ලඝු කරන්න, කොටු කරන්න, පටු කරන්න, සීමා කරන්න බෑ. මොකද එහෙම අවශ්‍යතාවක් කාටවත් නෑ. ඒ සඳහා ඕනෑ තරම් හමුවීම්, මුණගැසීම් තිබෙනවා. මේ මුණගැසීම තුළ සිදුවන එක ක්‍රියාවලියක් තමයි විවෘත වීම. විවෘත වීම කියන්නේ සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්. ඕනතරම් මුණ ගැහෙන්න ඇති, අදත් කී දෙනෙකු මුණ ගැහෙන්න ඇත්ද? නමුත් විවෘත වීමක් වුණාද, නැතිනම් මතුපිට කතාබහක්, මතුපිට තොරතුරු හුවමාරුවක්, මතුපිට හැඟීම් උපදවා ගැනීම, මතුපිට බලාපොරොත්තු කිහිපයක්, ඒවට සීමා වුණාද? අප විවෘත කළාද? ඒ ගැන තමයි අවධානය යොමු කරන්නට ඕනේ. විවෘත වීම, මේ විවෘත වීම ඉබේට සිදුවන්නේ නැහැ. විවෘත වීම කුමක්ද කියන කාරණේ අප දෙවනුව කතා කරමු. විවෘත වීමක් નિરાයාසයෙන් වෙන්නේ නැහැ, ඉබේට වෙන්නේ නැහැ. එමෙන්ම බලකිරීමක් නිසා විවෘත වෙන්නේ නැහැ. බල කරලා පීඩණයකට යටත් කර විවෘත කරන්න බෑ. පීඩනය එල්ල කරාම එල්ල කර රහස්‍ය තොරතුරු දැනගන්න පුළුවන්. කියන්න නැති දේවල්, කියන්න අකමැති දේවල් දැනගන්න යොදන එක උපක්‍රමයක් තමයි පීඩනයක් එල්ල කිරීම. ඒ පීඩනය මේක කායික පීඩනයක් එල්ල කරනවා, නැතිනම් මානසික පීඩනයක්, එසේත් නැතිනම් ආවේගමය පීඩනයක් එල්ල කරනවා. ඒ රහස රැකගෙන ඉන්න කෙනාට, නොකියන කෙනාට, විරුත්නවන කෙනාට මේ මොනාකාරي හරි පීඩනයක් තුළ ඒ පීඩනය දරා ගන්න පුළුවන් සීමාව ඇතුලේ කියන්නේ නැහැ. ඒ කියන්නේ නැම කියන ස්ථාවරයේ අදිෂ්ඨානයේ ඉන්න පුළුවනි. එනමුත් ඒ බිඳ වැටෙන අවස්ථාවක් තිබෙනවා. දැන් දරා ගන්න පුළුවන් තැනක් තියෙනවා, ඉන් එහාට දරා ගන්න බෑ. ඒ හැම දිනාටම පොදුයි. ඒ දරා ගන්න බැරි තැනක් එනවා. ඒ තැන වෙනස් වෙන්න පුළුවන්. ඒ රේඛාවේ කොතනද කියන කාරණය, ඒ ස්ථානේ වෙනස් වෙන්න පුළුවන් අංකය. නමුත් හැම දිනාටම කායික වේදනා දරා ගැනීමේ සීමාවක් තිබෙනවා, මානසික පීඩන දරා ගැනීමේ සීමාවක් තිබෙනවා, සහ ආවේග දරා ගැනීමේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව තුළ හිතාගෙන ඉන්න විදිහට කෙනෙකුට කටයුතු කරන්න පුළුවන්. කිසිදු බලපෑමකට යටත් නොවි, කිසිදු අනසකට නතු නොවි, පීඩනයකට හසු නොවි තමන්ගේ අදිෂ්ඨානයේ පිහිටා ඉන්න පුළුවන්. නමුත් ඒ පීඩනය තව තව දිගින් දිගටම පවතින විට එල්ලවන විට අර කායිකව දරා ගැනීමේ සීමාව තෙහා යනවා. පීඩනය වැඩි, දරා ගැනීමේ සීමාව අඩුයි දැන්. ඉතින් එතනදී එක්ක සිහි නැති වෙනවා, මරණයටපත් වෙනවා. දර කීපු කාරණා වෙන්න පුළුවන්, මුතු වෙන්නත් පුළුවන්. ඔය ඕන එකක් වෙන්න ඇරලා ඉන්න පුළුවන්. මුතුනොත් එහෙම ඒක තමයි වෙන්නේ. ඔය මැරෙනවා නම් මැරෙන්න ඇරලා, අතපය හට හානි කරනවා නම් ඒවට වෙන්න ඇරලා, ඔය ගිනි තියනවා නම් ගිනි තියන්න වෙන්නල්ල ඔහේ ඉන්නවා. මුතුනහම රිදෙනවා. නමුත් ඒට ප්‍රතික්‍රියා දක්වන විදිහ වෙනස්. මුතු කෙනෙක් මැරෙන්න පුළුවන්. ඒ දරා ගැනීමේ සීමාව ඉක්මවා ගියාම මරණයට පත් වෙන්න පුළුවන්. ඒක ස්ථිරසා ගැනීමක්. මේ අප කලින් කතා කළේ සිරිනසා ගන්නවා කම්පනයක්. දැන් මෙතනදී පිටින් එල්ල වෙන පීඩනයකදී සිරිනසා ගැනීමක් නොවේ, එතන මැරෙන්න පුළුවන්. ඊළඟ කාරණේ මේ සිහි නැති වෙන්න පුළුවන්. ඒ දරා ගැනීමේ සීමාව ඉක්මවා යනකොට පද්ධතියම සැලසුම් කර තිබෙන්නේ අසංඥී වෙන්න, අවිඥානික වෙන්න, සිහි නැති වෙන්න. මොකද මේ සිහිය තිබ්බොත් ඉංහාට දරා ගන්න බැරි නිසා මේ පද්ධතිය රැකගැනීමේ ආරක්ෂණ විධික්‍රමයක් ලෙස පද්ධතියම ක්‍රියා විරහිත කරගන්න. මැරෙනවා නෙමෙයි, සිහි නැති වෙනවා කියන්නේ ඒ පද්ධතියම අර පීඩනය නොදැනෙන, ඒ පීඩනය දැනීම, ඒ දැනීමේ සංනිවේදනය කපා හරිනවා. ඉතින් ඒ සංනිවේදනේ විතරක් කපා හරින්න බෑනේ. ඒතර සියලුම සංනිවේදන කපා හැරෙනවා සිහි නැති වුනහම. එය ආරක්ෂක විධික්‍රමයක් විදිහට තමයි පද්ධතිය හදාගෙන තියෙන්නේ. මේක හිතාමතා කවුරුවත් කරන දෙයක් නෙමෙයි. හිතාමතා සිහි නැති වෙන්න බෑ කාටවත්. ඒ තමන්ව සිහි නැති කරගන්න බෑ හිතාමතාම. ඒ සඳහා එහෙමනම් කිසියම් උපක්‍රමයක් භාවිතා කරන්න වෙනවා. එහෙම නැතුව තම සිතිවිල්ලකට බෑ සිහි නැති කරන්න. මේ බාහිර කම්පණයකට පුළුවන්. ඒ කම්පණය අර දරා ගැනීමේ සීමාව පහු කරන විට ඒ පද්ධතියේ කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා, ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකකින් තමයි සිහි නැති කරන්නේ. එහෙම නැත්තම් අර රහස කියනවා. නොකිය ඉන්න හැදූ දේ කියනවා, කියවෙනවා. ඒ දරා ගැනීමේ සීමාව ඉක්මවා ගියාම ඒ වෙන දේ ඒක තමයි. ඒකත් නොකිය හිටියොත් තමයි අර සිහි නැතිවීමට, මරණයට, උමතු වීම වලට යන්න පුළුවන්. ඉතින් ඒවට යන්නේ නැතුව ඊට මෙහා බොහෝ විට රකගෙන හිටි රහස් කියනවා, නොකිය හිටි දේ කියවෙනවා. හැබැයි විවෘත වීමක් නොවේ. මේ විවෘත වීම ගැන කතා කළේ විවෘත වීමක් නොවේ. ඒ බාහිර පීඩනයකට තොරතුරක් එළියට ආවට එතන විවෘත වීමක් නැහැ. හේතුව මේ සාමාන්‍ය දැනීමක් බාහිරින් පීඩනයක් එල්ල වෙන විට, බලයක් යොමු වෙන විට සිද්ධ වෙන්නේ ඇතුළට හැකිලීමක්. ඕනෑම දෙයකට බලන්න පිටින් පීඩනයක් එල්ලවෙන විට වෙන්නේ ඒ ඇතුල් පැත්තට හැකිලෙනවා, ඇතුළට ගොලි වෙනවා. එළියට විරුද්ධ වෙන්නේ නැහනේ. බාහිරින් එළියෙන් පීඩනයක් එල්ලවෙන විට ඕනෑම දෙයකට ඒ දේ එළියට ඇරෙන්නේ නැහැ, ඇතුළට ගොලි වෙනවා. සතුට වුණත්, ගහකට වුණත්, මිනිස්සෙකුට වුණත්, වෙනත් භෞතික දෙයකට වුණත් ඒ අදාළයි. දැන් වාහනයක දොරක් කියන්නේ ඒ දොර පිටින් පීඩනයක් එල්ල වෙන විට දොර ඇතුළට හිර වෙනවා. දොර ඇරෙන්නේ නැහැනේ පිටින් පීඩනයක් එල්ල වෙන්න වෙන්නේ. පීඩනේ එන්න ඕනේ ඇතුළෙන්. ඒ විවෘත වීම සිදුවන්නේ අභ්‍යන්තරයේ සිට එළියට. ඒක බලෙන් විවෘත කරන්න බෑ. ඒ බලෙන් වෙන්නේ නැහැ. දැන් දහම බල කරන්නේ නැහැ. දහම් බල කරන්නේ නැහැ. මොන බලපෑමක්වත් නැහැ. ඒ දහම අප හිතනවා නිදහස දී තිබෙනවා කියා. දැන් මේ පිළිබඳ විවිධ කතන්දර අප අහලා තියෙනවා. දේශනා, සූත්‍ර දේශනා, විමර්ශක සූත්‍රය, කාලාම සූත්‍රය වගේ සූත්‍ර අරගෙන ඒව නිදර්ශන විදිහට අරගෙන සාහරණීකරණව, එහෙම නැතිනම් මේ හැම දෙයකටම අදාළ කරනවා, මේ නිදහසක් දීලා තියෙනවා කියලා. ඕනි දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා. කැමැති නම් පිළිගන්න, අකමැති නම් නොපිළිගන්න, නිදහස දී තිබෙනවා. ඉතින් එහෙම නිදහසක් ඇත්තටම දහම දීලා තියෙනවද කියන එක වෙනම කාරණයක්. කැමැති දෙයක් කරන්න, කැමැති දෙයක් පිළිගන්න. ඒ දේශනා හොඳින් කියවුවොත් නම් පේන දේ තමයි එහෙම නිදහසක් දීලා නැති බව. කොයි දේශනේ කියන ටික තමයි කාලාම සූත්‍රයේ දේශනා කර තිබෙන්නේ, විමර්ශක සූත්‍රයේ දේශනා කර තිබෙන්නේ, සහ අනිකුත් දේශනාවල තිබෙන්නේ. ඔය කොයි දේශනාවලත් තියෙන කාරණේම තමයි ඒට පිටින් දෙයක් නැහැ, ඊට වෙන විරුද්ධ දෙයක් නැහැ. හැබැයි දහම නිදහස දෙනවා, දහම පීඩනයක් කෙල්ල කරන්නේ නැහැ, නිදහස දෙනවා. ඒ නිදහස හරි අපූර්ව නිදහසක්. කුමක්ද? දහම අපට කියනවා හරියට මේ ඒක වෛද්‍ය විද්‍යාව කියන දේම තමයි. ඔබ මත්පැන් පානය කළොත් මේ මේ ලෙඩ හැදෙන්න පුළුවන්, සිරෝසිස් හැදෙන්න පුළුවන්, නැතිනම් වෙනත් මුලේ ස්නායු මැරෙන්න පුළුවන්. තව මන් දන්නේ හරියට මේ තොරතුරු තියෙන වකුගඩු නරක් වෙන්න පුළුවන්, අක්මාව. දැන් මේ කතන්දර කියනවා නොබේ හිටියොත් එහෙම වෙන්නේ නැහැ. මේ නිදහසද? වෛද්‍ය විද්‍යාව නිදහසක් දෙනවා මිනිස්සුන්ට, රෝගීන්ට නිදහසක් දෙනවා. තීරණය ගන්න, තීරණය ගන්න මේ දෙපැත්තම කියනවා. නමුත් හිතවතුනි, මෙතන නොකියා බලකිරීමක් කරනවා. නොබී ඉන්න, නොකියා බලකිරීමක් කරන රාදීනෝ පැත්ත කියන්නේ ඒ නිසා. නොබී සිටීමේ ආනිසංස කියන්නේ ඒ නිසා. එතන මෙතන පැහැදිලිවම තල්ලු කිරීමක් කරනවා. හැබැයි තල්ලු කිරීම කරන්නේ නොදැනෙන්න. හා අවසාන තීරණේ පුද්ගලයා ගන්න ඕනේ. ඒ වෛද්‍ය විද්‍යාව ගන්නේ බොන්වද නැද්ද? මත්ද්‍රව්‍ය භාවිතා කරනවද නැද්ද? මේ තීරණය පුද්ගලයා තමයි ගන්නෙ. නමුත් මේ තීරණය ගන්න තැනට කෙනෙකුව තල්ලු කරලා දානවා. මේ දෙන්න තල්ලු වුණත් ඒ තීරණය නොගෙන ඉන්න පුළුවන්. ඒ නිසා තමයි ওই සියලුම උපදේශනත් සමග, වෛද්‍ය උපදෙස්, මනෝ උපදේශන සියල්ලත් සමග කෙනෙකු තැවැරුම්වල ජීවිතේ විනාශ කරගන්නේ. නොදන්න කම නිසා නොවේ, වෛද්‍ය උපදෙස් නොලැබූ නිසාත් නොවේ, නමුත් අවසාන තීරණය පුද්ගලයා අතේ තියෙන නිසා. මේ දහමත් ඒ තමයි කරන්නේ. තීරණය පුද්ගලයා අතේ, නමුත් ඒ තීරණය ගන්න තැනට තල්ලු කිරීමක් කරනවා. මේ ධර්මදේශනයකින් කරන්නේ ඒ තමයි. තීරණ ගැනීමක් නොවේ. ඒ කිසිම දේශකයෙකුට බෑ ශ්‍රාවකයන් වෙනුවෙන් තීරණ ගන්න. මෙහෙම තීරණයක් ගන්න පුළුවන්, මේ ශ්‍රාවකයන් ඇසිය යුත්තේ කුමක්ද කියා තීරණේ දේශකයෙකුට ගන්න පුළුවන්. කියන්නේ කියන්න ඕන කුමක්ද කියන එක. කොහොමද කියන්නේ? කොපමණට කියනවද? අන්න ඒ තීරණ ටික කතිකයාට ගන්න පුළුවන්. එතකොට ඒ අනුවනේ ඇහෙන්නේ. එතකොට සමන් දෙන්නන්ට ඇසිය යුත්තේ කුමක්ද? කොපමණ දුරට ඒ වැහෙන්න ඕනේද? ඒ තීරණේ පමණයි දේශකයෙකුට ගන්න පුළුවන්. ඒ දේවල් ඇහුනට පස්සේ ඒ සමන් දුන්න අය ගතේ තීරණේ කුමක්ද ඒ ඇත්තන් පිළිබඳව ඒ තීරණය කිසිම දේශකයෙකුට ගන්න බෑ. ගන්න පුළුවන් නම් දේශනා අවශ්‍ය නැහැ. තීරණය කෙලින්ම ගන්නවා. පිරිස මොනවද කරන්න ඕන? හරියට සතු ටිකක් දක්කනවා වගේ කාට හරි පුළුවන් අපව දක්කගෙන යන්න. කියන්න ඕනේ නැහැ. මෙතන හිටියොත් මොකද වෙන්නේ? කිසිම සතෙකුට කියන්නේ නැහැ නේ. මෙතන හිටියොත් මොකද වෙන්නේ? මෙතන වතුර නැහැ. ඒ නිසා වතුර තියෙන තැනකට යන්. වතුර නැති තැනක හිටියොත් තිබහ එනවා. ඉන් තිබහ හිටියොත් දිගටම විජලණේ වෙනවා. විජලණේ වුණොත් මෙහෙම නේද? ওই කතන්දර කිසිම සතෙකුට කිසිම ඒ පාලකයෙකු කියන්නේ නැහැ. කොපල්ලෙකු කියන්නේ නැහැ. ඒක කිසිවක් නොකිය දක්කනවා. ඒ දැක්කීම උඩ දැකවීම උඩ ඒ සත්තු ටික යනවා. වතුර නැති තැනක සිට වතුර තියෙන තැනකට යනවා. තනකොළ නැති තැනක සිට තනකොළ තියෙන තැනකට ඒ සත්තු යනවා. අනතුරක් තියෙන තැනක සිට අනතුරක් නැති තැනකට යනවා. හැබැයි විස්තර කිරීමක් නැහැ. පැහැදිලි කිරීමක් නැහැ. ආදීනවානිසස්ස කියන්නේ නැහැ. ඒ සත්ත්ව පාලනයේදී. දැන් ඒ ක්‍රමය මිනිස්සෙකු සම්බන්ධයෙන් නැත්නම් මානව ප්‍රජාව සම්බන්ධයෙන් යම් යම් තැන්වලදී ගැලපෙන්න පුළුවන්, අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් බෝම්බයක් කොහරි තියෙනවා නම් නැතිනම් විෂ රසායනික ද්‍රව්‍යයක් කිසියම් තැනක නිෂ්කාශනය වෙනවා නම් දැන් මේ ඔක්කොම විස්තර කර කර ඉන්න බෑ. බෝම්බයක් පිපිරුවොත් මොකද වෙන්නේ? යටි 10ක් ළඟ හිටියට මොකද වෙන්නේ? 25ක් ඈතින් හිටියට මොකද වෙන්නේ? මේ විෂ රසායනය ආශ්වාස කරාම මොකද වෙන්නේ? දෙවෙනියට මොකද වෙන්නේ? මාස 3ක් ගියාම මොකද වෙන්නේ? මේ කතන්දර කියන්නේ ඉන්දියාර සත්තුන් ගාල් කරන ක්‍රමයට තමයි පාලනය වෙන්නේ. ඒක තමයි ශනිකවම යමක් පාලනයකට යටත් කරන්න හසුරව ගන්න තියෙන ක්‍රමය. ශනිකවම විශාල පිරිසක් මේ තේරුම් බේරුම් කර දීමක් ආදීනව ආනිසංස කීමක් නොවේ. අන දෙනවා දක්කනවා. නියෝග නිකුත් කරනවා දක්කනවා. ඊට විරුද්ධ වෙන අය සතෙක් වෙන පැත්තකට යනවා නම් කෙවිතකින් ගහනවා, නාස්ලනුවෙන් අදිනවා. එහෙම තමයි ඒ සතා පැත්තකට අරගෙන තේරුම් බේරුම් කර දෙන්නේ නැහෙනි. ඉතින් මේ ක්‍රමය යම් යම් අවස්ථාවල යම් යම් කාරණාවලදී මානව ප්‍රජාවටත් අදාළයි. විශේෂයෙන් නොදරුවන්ට අදාළයි. ඔකීකී ඉන්නේ නොදරුවන්ට ඒව ගෙනියන්න ඕන තැනට ගෙනියනවා, කරන්න ඕන ටික කරනවා, වළක්වන්න ඕන දේවල් වලින් වළක්වනවා. ඒ මොන දෙයට අදාළ වුණත් හිතවතුනි මේ අවබෝධයට එන විට එය ගැලපෙන්නේ නැහැ. ඒ වැඩ කරන්නේ නැහැ. එම් බලෙන් අවබෝධයක් ඇති කරවන්න බැහැ. බලෙන් බලහත්කාරයෙන් ප්‍රඥාවන්තයෙකු කරන්න බෑ කාවවත්. එම් ප්‍රඥාව තියෙන තැනකට දක්කන්න බැහැ. කියන්නේ නිවනට ගෙනියන්න බෑ බලෙන් දක්කලා කෙවිතකින් ගහලා කාවවත්. එහෙම පුළුවන් නම් ඒ බුදුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අප වෙනුවෙන් කරනවා. අප සියලු දෙනාම දක්කගෙන යනවා. එහෙම බෑ. දැන් අර නන්ද කුමාරයාගේ නන්ද තෙරණියේ තෙරණුවන්ගේ කතාවේ වුණත් පෙන්නවා. යම් යම් කාරණා පෙන්නවා, සිදුවීම් පෙන්නවා. දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරා. හැබැයි තීරණය ගත්තේ නෑනේ. තීරණේ නන්ද හාමුදුරන්ට බාර දුන්න තීරණය ගන්න. තීරණය ගත්තේ නෑ. මහානවීම පිළිබඳව වුණත් තීරණය ගත්තේ නැහැ. හැබැයි එතෙන්ට ගෙන ඒවා. තීරණේ නන්ද හාමුදුර වතේ. හේතුව බාහිරින් පීඩනයක් එල්ල වෙන විට මොනම ආකාරයේ හෝ ඇතුළට හැකිලීමක් තමයි වෙන්නේ. ඇතුළට හිර වෙනවා, ලොක් වෙනවා ඇතුළට. ඇතුල් පැත්තට. එහෙම ඇරෙන්නේ නැහැ. මේ දොර ඇරෙන්නේ එළියට. ඇතුළට නෙමෙයි. එළියට ඇරෙයි. ඉතින් එළිය නිදහස් වෙන්න ඕන. එළියෙන් පීඩනයක් තියෙනවා. දැන් මේ කාරණය කියවෙනවනේ, වතුරේ ගිලුණාම වාහනයක ඇතුළේ ඉන්න ගිලුණාම ඒ දොරවල් අරින්න බෑ. මොකද මේ එළියෙන් ලොකු පීඩනයක් ඇතුළට තියෙනවා, ජල පීඩනය ගිලෙන වාහනයක. ඉතින් ඒ සඳහා කියන ඉස්සල වතුර මේ වාහනේ දොරවල් වල වීදුරු පහත් කරන්න. වීදුරු පහත් කරාම ඇතුළටත් වතුර එනවා. එතකොට ඇතුළේ පීඩනය එළියේ පීඩනය ටිකක් දුරට සමාන වෙනකොට අන්න දොර අරගන්න පුළුවන්. මේ තමයි ඇත්ත. මේ භෞතික විද්‍යා නියමයන් තියෙනවනේ. මේවා ඒ නියමයක් වුණාම ඒක හැම දෙයකටම අදාළයි. මේ ධර්මතා කොයි දෙයකටත් අදාළයි. අපි කියන මේවා භෞතිකයි, මේවා මානසිකයි. නෑ, හොඳට බැලුවොත් නියමයන් නියමයන්. ඒ ධම්ම නියාමයේ නියමයක්. ඒක භෞතික මානසික කතන්දරයක් නැහැ. අවසාන වශයෙන් බැලුවාම මෙතන භෞතික මානසික කියා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් දෙකකුත් නැහැ. ඔය නාම රූප විග්‍රහයේදී නාම රූප කියන්නේ මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ එකක්, භෞතික එකක්, මානසික එකක්, ද්‍රව්‍යාත්මක අනිත්‍ය අද්‍රව්‍ය, එහෙම කතන්දරයක් නොවේයි. නාමයේ ඇතුලේ රූපේ තියෙනවා, රූපේ ඇතුලේ නාමයේ තියෙනවා. මේ සාපේක්ෂයි. හරියට සංඛ්‍යා රේඛාවක් වගේ. මේ ධන ඍණ අප බිඳුවෙන් වෙන් කරලා වම් පැත්ත ඍණ, දකුණු පැත්ත ධන කීවට අප දන්නවා ඕනම කෙනෙකු දන්න කාරණය, මේ හැම තැනකම ධන ඍණ තියෙනවා. රේඛාවේ දකුණේ ධන විතරක් නෙමේ තියෙන්නේ, ඍණක් තියෙනවා. වම් පැත්තේ ධන අගේනුත් තියෙනවා. ඒ ඉන්න තැන එහා මෙහා වෙනකොට. ඉතින් ඒ කාරණය තමයි මේ භෞතික මානසික පිළිබඳ අවබෝධය ලැබෙන විට පැහැදිලි වෙනවා. එහෙම වෙන් කරන්න බෑ. මේ ධර්මතා එකයි. මේ ධර්මතා හිතටත් එකයි, ගතටත් එකයි, බාහිර පරිසරයටත් එකයි. වෙනස් වෙන්නේ නැහැ. දෙනිසා මේ බාහිරේ විවෘත වෙන්න, නිදහස් වෙන්න ඕනේ. කෙනෙකු විවෘත වෙන්න නම් ඒ දොර එළියට ඇරෙන්න නම් එළිය නිදහස් වෙන්න ඕනේ. එළිය අවහිර නම් එළියට ඇරෙන්නේ නැහැ. ඒතර විවෘත වීමක් වෙන්න එළිය නිදහස් වෙනවා කියන්නේ එළිය කවුරුවත් නැහැ කියන කතාව නෙමෙයි. එළිය ඉන්නට ඕනේ. එළිය ඉන්නවා නම් කවුරු හරි ඒ විශ්වාසයේ තබිය හැකි. විශ්වාසයේ තියන්න පුළුවන් කෙනෙක් තමයි ඉන්න ඕනේ. ඒ විශ්වාසයේ තැබිය හැකි කෙනෙකු එළියේ ඉන්න විට එළියේ හැදෙනවා නිදහස් පරිසරයක්, ආරක්ෂිත පරිසරයක්. අර එළියෙන් ඇතුළට එන පීඩනේ නැහැ. බලකිරීමක් නැහැ කිසිම දෙයකට. බලකිරීමටත් එහා ගිය සියුම් බාධා නැති වෙන්න ඕනේ. දෙහෙම වුණහම ඇතුලෙන් පුංචි තල්ලුවක් ඇතුලෙන් ඇති වෙන විට එළියට නිකම්ම ඒ දොරවල් හැරෙනවා. නිකම්ම නෙමෙයි, එළියෙන් බාධාවක් නැහැ, හිර කරන්නේ නැහැ. මේ කල්යාණ මිත්‍රත්වයකදී හිතවතුනි මේ තමා සිදුවන්නේ. මේ සිදුවන තැනකට තමා කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් කියන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙන්නේ කරදරයක් වන විට අත දෙන්න, බේරගන්න, නොදන්න දෙයක් දැනගන්න. ඒ සඳහාම නන් නොවේ. ඒ සඳහා සාමාන්‍ය හිතවත් අය, ඥාතීන්, පවුලේ අය හා හඳුනන්නේ නැති අය වුණත් කරදරයක් වෙන්න යන තැනකදී අත දෙන්න පුළුවන්. සායෙටම පුහුණු එම වෘතිය කරගත්ත පිරිසකුත් ඉන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍රේකු ඒ සඳහා අවශ්‍ය නැහැ. කල්යාණ මිත්‍රයන් අවශ්‍ය වෙන්නේ අර බාහිර පරිසරයේ නිදහස් පරිසරයක් කරගන්න. ඉක්කි ස්පීඩනයක් ඇතුළට එන්නේ නැහැ. අභ්‍යන්තරයට ඇතුළට තමා වෙතට පීඩනය එන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රයෙකු බරක් නොවේ. බරක් නෙවෙයි. බරක් තියෙනවා නම් කල්‍යාණ මිත්‍රයෙකු එතන පීඩනයක් තියෙනවා. ඒ පීඩනයක් තියෙනවා නම් කල්‍යාණ මිත්‍රත්වයක් එතන නැහැ. එහෙම කෙනෙක් දකිට ලැබෙනකොට ඔළුවට බරක් එනවා නම් කතා කරන්න වුණාම බරක් එනවා නම් මුණ ගැසීමකදී බරක් එනවා නම් එතන කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමන්ගේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් අර කල්යාණ මිත්‍රයා කියන කෙනාගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ කුමාරයෙක්ගේ විසඳන්න විට කුමක්ද සිදුවන්නේ? එළියේ පීඩනය අඩු වෙනවා ඇතුළේ පීඩනයට වැඩිය. දැන් අර වතුර ගිලෙන වාහනයක අනිත් පැත්තේ තියෙන එළියේ පීඩනය වැඩි ඇතුළේ පීඩනයක් නැහැ. එසේ ඇතුළේ මොන තරම් උත්සාහ කරත් දොරවල් ඇරෙන්නේ නැහැ. කියන්නේ මිනිස්සෙගේ ශක්තිය මදි වතුර ගිලුණු වාහනයක දොරක් අරින්න අමාරුයි. එළියේ පීඩනය වැඩි. කල්‍යාණ මිත්‍රත්වයකදී එළියේ පීඩනය අඩු වෙනවා. ඇතුළේ පීඩනයට වැඩි. එන එළියට දොර අදිනවා. හැබැයි ඒ දොර ඇරින එක ඇතුලෙන් කරන්න ඕනේ. ඒ යන්තම් අත තියෙනකොටම දොර ඇරිලා යනවා. එයක් ගන්න ඕනේ සඳහා දොර අරින්න කියලා. හැබැයි චේතනාව ඕනේ. ඒ විවෘත කරනවා විවෘත වෙනවා කියන චේතනාව ඕනේ. විවෘත වෙනවද නැද්ද ඒ දෙගිඩියාවෙන් ඉන්න විට විවෘත වුණොත් හොඳයි කියලා යන්තම් හරි ඒ පැත්තට හිතන විටම විවෘත වීම වෙනවා. මොකද එළියේ තියෙන්නේ රික්තයක්. රික්තයක් කියන්නේ මේ හිස් බවක්. කල්‍යාණ මිත්‍රෙක් කියන්නේ ඇත්තම හිස් ශූන්‍යත්වයක්. එතන කෙනෙකු නැහැ. අපි නම් දුන්නට කල්‍යාණ මිත්‍රයන් විදියට එතන ඒ කාරණේ ලකුවට මේ වෙලාවේ විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. නමුත් එතන අපව අපහරිද වැරදිද කියා විනිශ්චය කරන කෙනෙකු නැහැ. ලකුණු දෙන කෙනෙකුත් නැහැ. ඒ වගේම අපේ කාරණා දැනගෙන වෙන තැනකට ගිහිල්ලා කියන කෙනෙකුත් නැහැ. දඬුවම් දෙන කෙනෙකුත් නැහැ. තෑගි දෙන කෙනෙකුත් නැහැ. දැන් මේ කවුරුවත් නැහැ. එතන අප සාමාන්‍යයෙන් හිතන විදිහ කිසි කෙනෙකු එතන නැහැ. ඒ නිසා ඒක රික්තයක් බාහිරේ. ඒ බාහිර රික්තයක් වුණු ගමන්ම වෙන්නේ බාහිරට තමයි මේව හැදෙනවා. ඒ දොරවල් හැදෙනවා බාහිරට. ඉතින් ඇතුලෙන් යන්තම් පුංචි වීරියකින් ලොකු විරුද්ධීමක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි විශ්වාසා පරමාඥාති එහෙම කියා දහමේ කියන්නේ මේ ඒ ඉහළම ඥාතිත්වය තමයි විශ්වාසය. විශ්වාසයේ උඩ තමයි ඒ ගනුදෙනු සියල්ල සිද්ධු වෙන්නේ. මේ ආධ්‍යාත්මික ගනුදෙනුව පවා විශ්වාසයේ උඩ මොනවද තියෙන විශ්වාසය අපව දක්කන් යයි කියන විශ්වාසය නොවේයි. ඒ ගැන කිසිම විශ්වාසයක් නැහැ. එහෙම විශ්වාසයක් කරන්න තරමට බොළඳක් නැහැ. මෙතන තියෙන ඊට වඩා වෙනස් දෙයක් මේ ආලෝකයේ පිළිබඳ අවබෝධයේ පිළිබඳ කාරණය අවබෝධයට මඟ පෙන්වයි. අවබෝධයට මඟ පෙන්වයි කියන විශ්වාසය. දැන් මේ අත්දැකීම හරීම ගැඹුරු අත්දැකීමක්. අර බාහිරේ පුද්ගලෙක් ඉන්නවා. හැබැයි කවුත් නෑ වගේ. එහෙම කෙනෙක් නෑ වගේ. එහෙම දොරට කවුරු හරි හේත් වෙලා හිටියොත් දොර අරින්න ලේසි නෑනේ. නෑ හේත් වෙලා කවුරුවත් නෑ දොරට. හැබැයි ඉන්නවා. ඉන්න නිසානේ දොර අරින්නේ. ඒ මොන ගැහිම සඳහා. නමුත් එහෙම හේතුණු කෙනෙක් නෑ. විනිශ්චයෙන් හේතුණු කෙනෙක්, ලකුණු දීමෙන් හේතු වෙන හේතුණු කෙනෙක්, දඬුවම් දීමෙන් තෑගි දීමෙන් ඒවයින් හේතු කෙනෙකු එහෙම කෙනෙකු නැහැ. සහ තවත් ආකාරයි කිසිම එහෙම කෙනෙකු නැහැ මෙතන. නමුත් විශ්වාසයක් තියෙනවා. ලොකු ගැඹුරු විශ්වාසයක් ඇති වෙනවා. දැන් මේ කාරණා සියල්ල පෙළගැස්වේ හිතවතුනි මේ මොහොත මේ බදාදා බුද දින මේ රාත්‍රිය වෙන් වෙලා තියෙන්නේ ඒ සඳහායි. ඒ ගැන අවධාරණය කරන්නයි මේ සියල්ලම මේ අටුවා ටීකා සියල්ලම ගෙනහැර පෑවේ. මෙතන මේ අප හැම දෙනාටම කල්යාණ මිත්‍රයන්. මේ එක්කෙනෙකුත් නෙවෙයි හැම දෙනාටම. ඇතරේ විශ්වාසය එකපාර ඇති වෙන්නේ නැහැ. නමුත් ටික ටික ඇති වෙන්නට ඕනේ. ඒ විශ්වාසය. දැන් මේ ඒ විශ්වාසය ඇති වෙන්නේ කෙනෙක් දැකලා නෙවෙයි. දැන් මෙතන කාවත් දකින්ට නැහැනේ. විස්තර දන්නෙත් නැහැ. නමුත් ඒව දැනගත්තත් නැතත් ඒව අදාළ නොවන වෙනත් තැනකින් ඒතරතුරු ගන්නේ නැති වෙනත් තැනකින් තමයි විශ්වාසය ඇති වෙන්නේ. අප හැම දෙනාම මේ එකම වාහනයක ඉන්නේ කියන එක. එකම වාහනයක ඉන්නේ. එකම පාරක යන්නේ. ඒ හැම දෙනාගේම සාමූහික ශක්තිය ඕනේ මේ ගමනට. දෙයින් අදහස් කරන්නේ මේ ගමන බදාදා හතාමාර ඉඳලා 9ට යන ගමනක් හතාමාරට පටන් ගන්න 9ට ඉවර වෙනවා. නෑ එහෙම කතාවක් නෙවෙයි. නමුත් මේ හමුවීම තුල සුවිශේෂී ගමනක් හැම දිනම යනවා. සුවිශේෂී ගමනක තමයි හැම දිනම ඉන්නේ. ඒ ගමන සාමූහිකව යන ගමනක්. එකට එකතු වී යන ගමනක්. අත්කල් බැඳගෙන නැති වුණත් මනසින් මනසට හදවතින් හදවතට කිසියම් ආකාරයක විශ්වාසයක් සමග යන ගමන. ඒත් මේ කාරණය අඩු වැඩි වශයෙන් අප හැම දිනාටම දැනෙන්නට ඕනේ. එතනින් තමයි ගමන පටන් ගන්නෙ. එහෙම නැතිනම් තවමත් බලාගෙන ඉන්න පුළුවන් ගොපල්ලෙකු පැමිණෙන තුරු, දකන්නෙකු පැමිණෙන තුරු, ගැලවුම් කරුවෙකු වෙන තුරු අපව විමුක්තියට දක්වගෙන යන, නිවනට මොක්ෂයට අපව කැඳවාගෙන යන අනිවාර්යයෙන්ම දක්කගෙන යන්න පුළුවන්. දක්කගෙන යන්න පුළුවන් බව කලිනුත් කියවනේ. හැබැයි ඒ විමුක්තියට මොක්ෂයට නිවනට නොවේයි. එතෙන්ට හැර වෙන ඕනේ තැනකට දක්කගෙන යන්න පුළුවන්. දිවි ලෝකෙට උනත් පුළුවන් දක්කගෙන යන්න. අපායටත් පුළුවන්. නමුත් දැයි නිවනට හේතුව මොකද්ද වෙනස? වෙනස තමයි අවිද්‍යාවෙන් විද්‍යාවට දක්වන්න බෑ. ඒ පිම්ම කාටවත් බෑ අප වෙනුවෙන් පණින්න. අපෝ කරේ තියාගෙන පණින්නත් බෑ. අවිද්‍යායුරේ සිට විද්‍යායුරට, අඳුරේ සිට එළියට, අන්ධකාරයෙන් ආලෝකයට, ඒ වෙනස කරන්න බෑ. එය ඇතුළතින් සිදුවන පරිවර්තනයක්. අන් සියල්ල එළියෙන් සිදුවන දේ. බාහිරින් වෙන දේ. දිව්‍යත්වයට පත්වීම, දේවත්වයට පත්වීම බාහිර වෙනසක්. ඒ බාහිරයි. බ්‍රහ්මේක වීමත් බාහිරයි. ධ්‍යානලාභී බ්‍රහ්මේක වීම බාහිර වෙනසක්. ඒ නිසානේ ඒයින් පස්සේ අපායේ උපදින්න පුළුවන් කියන්නේ. අභ්‍යන්තර වෙනසක් වෙලා නම් කොහොමද හතර අපායට යන්නේ කෙනෙකු? ඊළඟ භවයේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා දේව රජෙක් වෙලා හිතන්නකෝ සක්‍රිය වුණා කියලා. හැබැයි එහෙම වෙලා ඊළඟ භවයේ තිරිසනෙක් වෙලා ප්‍රේත අපායට යනවා නම් වෙන අපායක ඉන්නවා නම් යනවා නම් එතර අභ්‍යන්තර වෙනසක් නා කියන්න බෑනේ. එමුණා නා යන්න බෑනේ. සෝ හැම දෙයක්ම හිතවතුනේ බාහිර වෙනස්කම්. ඒවා බාහිර වෙනස්කම් විදිහට නොදකින තුරු සැබෑම අභ්‍යන්තර වෙනස සිදු වෙන්නේ නැහැ. මේ කාරණේයි අවධාරණයෙන්ම හඳුනාගත යුතු දේ. සායේ හොඳටම අවධාරණය කරනවා. කුමක්ද අපෝය කියන වෙනස්කම්? නිකන් හිතන්න භෞතික වෙනස්කම් ටිකක් තියෙනවනේ. පුංචි ළමේ එයා වැඩුණු ළමෙක් වෙනවා. තරුණ කෙනෙකු වෙනවා. ඊළඟට මැදි වයසට යනවාම කියනවනේ. ඉතින් වෙනස්කම්. නමුත් අභ්‍යන්තර වෙනසක් නේ. අභ්‍යන්තර වෙනසක් වෙන්නේ එහෙම කිව්ුණා කියලා. ඒතර ඉගෙන ගන්නවා. අර ළමයා මොනවද දන්නේ? හැබැයි කාලයක් ඉගෙන ගත්තාම බොහෝ දේ දන්නවා. හැබැයි අභ්‍යන්තර වෙනසක් වෙලා නැහැ. දැනුමක් තියෙනවද? ඊළඟට අත්දැකීම් ලැබෙනවා. අරුතපන්න කෙනාට ලොකු අත්දැකීමක් නැහැ. ගින්දර ගැනවත් අත්දැකීමක් නැහැ. නමුත් ජීවත් වීම තුළ අත්දැකීම් ලැබෙනවා. අත්දැකීම් ලැබුවට අභ්‍යන්තර වෙනසක් වෙන්නේ නැහැ. අභ්‍යන්තර වෙනස කියන්නේ කිසියම් කෙනෙකු මේ පළවෙනි අභ්‍යන්තර වෙනස කිසියම් කෙනෙකු තමන්වම දුගතියකට කැඳවාගෙන යන කෙනෙකු නොවීම. මේ තව කෙනෙක්ව අපායට ගෙන යෑම නෙමෙයි. තමන්වම දුගතියට. තල්ලු නොකරන්නෙකු වීම. මේ තමා මූලිකම අභ්‍යන්තර වෙනස. කාටවත් බෑනේ කෙනෙකු අපාය දාන්න. එතෙන්ටම ගෙනියන්න පුළුවන්. කට ළඟටම ගෙනිහිල්ලා පයින්වද නැද්ද තමන් තීරණය කරන්නේ. ඉතින් එතෙන්ටම ගෙනියට ගෙනිච්චට පස්සේ 199ක්ම අපායට වැටෙනවා. හැබැයි කෙනෙකු තමන්ව එතෙන්ට ගෙනියන්නේ නැහැ. ඒ අභ්‍යන්තර වෙනස වුණා නම් ඒතනත්තා මොනම පීඩනයක් බාහිරින් එල්ල වුණත් බාහිරින් මොන තරම් පීඩන එල්ල වුණත් අර අපකෙන් දරා ගන්න බැරි පීඩන එනවා කියලා සීමාව ඇතුලේ ඒ මොන පීඩනාවත් ඒ තැනැත්තා තමන්ව දුගතියට එක්කගෙන යන්නේ නැහැ. මැරෙන්න පුළුවන් පීඩනය වැඩි වුණා. සිහිනැති වෙන්නත් පුළුවන්. රහංගන් ඉන්න රහස් තිබ්බන ඒව කියන්නත් පුළුවන්. සමට මුතු වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත් ඒ තැත්තා හෝ තැනැත්තිය තමන්ව දුගතියට වටන්නේ නැහැ. හැබැයි ඒ පීඩන මොන ඒ කිසියම් පීඩනයක් හමු වේ කෙනෙකු තමන්ව දුගතියට පමුණවනවද ඒ තැනැත්තාට හෝ තැනැත්තියට ඒ විය යුතු මූලික ආධ්‍යාත්මික පරිවර්තනය වෙලා නැහැ. ඒ තමයි හොඳම සාක්ෂි. හොඳම මිනුම. ඒ කියන්නේ ඥාන දර්ශනයක් නැහැ එතන. දැන් මේ අපායට යනවද නැද්ද කියන එක මැරුණට පස්සේ නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔක මැරුණට පස්සේ නේ දන්නේ අපායට යනවා කියලා. අපායට හෝ සුගතියට හෝ දුගතියට යනවා මේ කතාව වෙන්නේ මැරුණට පස්සේ නේ. එතන ওই විදිහට ආධ්‍යාත්මිකව කෙනෙකු වෙනස් වෙලාද අභ්‍යන්තරයෙන් කෙනෙකු වෙනස් වෙලාද නැද්ද කියන කාරණය දැනගන්න එහෙමනම් මැරෙන කලින් ඉන්න වෙනවා. මැරුණාම තමයි දැනගන්න වෙන්නේ. මැරුණාමත් දැනගන්න පුළුවන්. ඒ මැරෙනට පස්සෙත් දැනගන්න පුළුවන්. මැරෙන විටත් දැනගන්න පුළුවන්. ඒ මරණීට මොහොත දෙන ආකාරය අනුවත් දැනගන්න පුළුවන්. ඊට කලිනුත් පුළුවන්. කොහොමද ඊට කලින්? දැන් මරණේදී මරණට පස්සේ දුගතියට යෑම තීරණය වෙන්නේ දැන්. ඒ මැරෙන වෙලාව නෙමෙයි තීරණය ගන්න. මැරෙන්න කලින් ඒ තීරණය ගන්නවා. කොහෙද යන්නේ කියන කාරණේ. දැන් මෙය සමහර විට ආందోලනාත්මක කතාවක් වෙන්න පුළුවන්, විවාද සම්පන්න වෙන්න පුළුවන්, ওই චුත්තිසිත පිළිබඳ සංකල්පයත් සමග ඒ කතන්දරයත් එක්ක. ඇත්තටම නම් ඒ චුත්තිසිත එහෙම හිතක් තියෙනවා. චුතිහිතක් නැත්තේ නෑ. චුතිහිත කියන්නේ මෙතනින් යන විට පහළ වුණු අන්තිම හිත. චුති කියන්නේ පිටවීමනේ. එතකොට මෙතනින් යන විට මෙතන පහළ වුණු අන්තිම හිතට තමයි චුතිහිත කියන්නේ. ඒ හැම හිතක් තියෙනවා. අන්තිමට හිතක් පහළ වෙන්නේ නැහැ. කියන්නේ කිසියම් පහළ වෙලා හිත පහළ වෙලා කියලා කිව්වොත් මෙතනින් යන විට තිබුණු හිත. දේ හිතට අනුව තමයි ප්‍රතිසන්දි හිත. ඒකත් නැත්. ප්‍රතිසන්දි හිත කියන්නේ කොහේ හරි ගිහිල්ලා මුලින්ම පහළ වෙන හිත. එහෙම හිතකුත් තියෙනවා. තියෙන්න එපා හිතක. ওই හිත වලට දෙන නම් දෙකක් මේ. එහෙම නැතු ඔන්න මෙන්න ප්‍රතිසන්දිත මෙන්න චුතිසිත. එහෙම නැහැ. එතකොට මේ හිත දෙකකට දෙන නම් දෙකක්. ඒ චුති හිතට අනුව තමයි ප්‍රතිසන්දිත. ඒකත් ඇත්ත. ඇත්ත වෙන්න එපා. නමුත් ඒ චුතිසිත නික එතන දැන් ওই කියන කතන්දර අනුව පේන්නේ ඒ කොහොම වෙනවද දන්නේ. එහෙමනේ කියන්නේ. ඒ කොහොම වෙනවද දන්නේ. හරි අවිනිශ්චිතයි. මොන තරම් පින් කරන් හිටියත් එහෙම වෙන්න පුළුවන්. උදාහරණ කියනවා. පව් කරන් හිටියත් එහෙම හිතක් එන්න පුළුවන්. හොඳ හිතක්. එහෙනම් මේක කොහොම වේද දන්නේ. අවිනිශ්චිතයි තමයි. නමුත් භවය හදන්න නැතුව මැරෙන්න බෑ. භවය හදලා තමයි මැරෙන්නේ. භවයක් හදාගෙනමයි මැරෙන්නේ. ඒ නිසායි භවපත්‍ය ජාති කියලා කියන්නේ. ඒ පටිච්චසම්පාදේ එහෙමනේ කියන්නේ නේ. භවපත්‍ය ජාති. ඒ භවයක් හදාගත්තේ නැත්තම් ඉපදීමක් වෙන්නේ නැහැ. භවයක් හදාගෙන තමයි උපදින්නේ. දැන් මේ පටිසම්පාදයේ කොහෙවත් ඔය සිදුවීම් අතර මරණේ නෑ. ඒ මරණේ දීලා තියෙන්නේ අර අන්තිමට ජාති පච්චයා ජරා මරණං කියලා එහෙම කියනවා මිසක් මේ ඊට කලින් කියලා නෑ. හැබැයි කියන්න ඕනනේ හරිනම්. දැන් භවයෙන් පස්සේ මැරෙන්න එපැයි. භවපච්චයා ජාති වෙන්න නම් භවයෙන් පස්සේ මැරෙන්න ඕනේ. ඒ ටික මතක් කරගන්න. එම කියන් ගිහිල්ලා ඔන්න කියන වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය බහෝ. එහෙමත් කියනවා. ඒතර ඒ ටිකක් තාම වෙනවා. තාම මැරිලා නැහෙනේ. උපාදානපච්චය බහෝ. නැන්ද බහෝපච්චය ජාති. ඒතර මැරෙන්නේ කොයි වෙලාවෙද? තාම මැරිලා නැද්ද? මැරෙන්න එපා ජාතියක්. උපදෙන්න නම් මැරෙන්න ඕනේ. එතර පටිසම්පාදේ කොතනද මැරෙන්නේ? ඒ මරණය කියන්නේ කොතනද? ඒ කියලා නැහැ. ඒ කියලා නැහැ. ඒ මැරෙන තැන කියලා නැහැ. දැන් අතන මැරෙන එක කියන එක මැරෙනවා කියන එක නෙමෙයි එතන කියන්නේ. තනක් කියලා ජාතිපත්‍ය ජරා මරණ මේ සියලුම දේවල් ඇති වෙන්නේ දිරිමයි මරණයයි ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස මේ සියල්ල ඇති වෙන්නේ තාතිය නිසා ඉපදුණු නිසා මේවා වෙනවා කියනවා මිසක් මේ මේ මෙන්න මෙතනදී මැරෙනවා කියන්නේ නැහැ. හැබැයි ඉපදීම කියනවා භවපච්චය ජාති. එහෙනම් මැරෙන්න එපැයි. ඉපදෙන්න මැරෙන්න ඕන. ඒතර කොතනදීද මැරෙන්නේ? ඇයි මරණේ කියලා නැත්තේ? දේ හිතන්න වටින කාරණා. හිතල ඇති මේ පින්නතුන් කලින් හිතල ඒවට උත්තරත් හොයාගෙන ඇති. සමහර විට ඒක අනවශ්‍ය දෙයක් කියලා බැහැර කරලත් ඇත්ති. ඒ ගැන හිතන්න අවශ්‍යයක් නැහැ. හැබැයි මේ කාරණේ මතු කළේ මේ භවය හැදුනට පස්සේ තමයි මැරෙන්නේ. මැරෙනට පස්සේ භවය හැදෙනව නෙමෙයි. භවයක් හදාගෙන උපාදාන පත්‍ය බහු. ඒ උපාදානයක් උණු ගමම්ම භවයේ පහළ වෙනවා. උපාදාන වෙලා මැරිලා ඊට පස්සේ භවය ඇති වෙනව නෙමෙයි. උපාදාන පත්‍ය බහු. උපාදාන උණු ගම් භවය එනවා. මේ අසියුම් කාරණා මේ කෙස් පැලෙන තර්ක නොවේ. ඒවට යන්න අවශ්‍ය නැහැ හිතවතුනි. මේ කියන්න හදන්නේ චුති සිත කුමක් විය යුතුද කියන කාරණය කලින්ම තීරණය වෙනවා. කියන භවය හැදෙනවා කියන්නේ කලින්ම තීරණය වෙනවා. කොහොම තීරණය වෙන්නේ? අනේ ඒ තින්දි තමයි අර දුගති කතාව එන්නේ. කියන තමන්ව දුගතියට එක්ක යන්නේ නැහැ කිවනේ ඇතුලේ පරිවර්තනයක් වෙලා තියෙනවනම් ඒතර පරිවර්තනය වෙලා නැති කෙනෙක් ඉන්න පුළුවන්. එයාට උසස් වීම ගන්න පුළුවන්. මෙයා ධනවතෙක් වෙන්න පුළුවන්, බලවතෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙකු වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්නත් පුළුවන්, ඇමති කෙනෙක් වෙන්න පුළුවන්, අගමැති වෙන්නත් පුළුවන්, ජනාධිපති වෙන්නත් පුළුවන්. ඊට වෙහා තව තනතුරු තියෙනවනම් ඒවා වෙන්නත් පුළුවන්. හැබැයි මොනවා වුණත් යාව අපයිටික් කියන එක නවතින්නේ නැහැ. ඔය මොනවා කිව්වත් මං අර නායක මේ අගමැති ජනාධිපති කිසිම කතාවක් වැදගත් නැහැ. මට මෙච්චර ධනෙ තියෙනවා, මේ වගේ බලයක් තියෙනවා, මෙච්චර පිරිසක් ඉන්නවා, මෙච්චර කායික ශක්තියක් තියෙනවා, මෙහෙම දැනුමක් තියෙනවා, මේ ත්‍රිපිටකේම කටපාඩම්. ඒ මොනවා කිව්වත් වැඩක් නැහැ. යා භවය හදාගෙන තියෙනවා නම් දුගතියට යන්න, දුගතියට යනවා. ඒ නවත්තන්න බෑ. එහෙම කියලා නවතින්නේ නෑ. ඒ කියන්නේ පරිවර්තනයක් වෙලා නෑ. පැහැදිලිවම වෙලා නෑ. වෙන්නත් පුළුවන්. ඒක අගමැති කෙනෙක් වෙලා මේ පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ වුණාට පස්සේ අධිකට මගමැතිකම ඉදිරියේ හිටියොත් එයා මොන විදිහ අගමැති කෙනෙක් වෙයිද? ඒක වෙනම හොයාගන්න ඕනේ කාරණයක්. දැන් මෙතන කියන්නේ ඒ නෙවෙයි. කුමක්ද? ඒ අභ්‍යන්තර පරිවර්තනය සිදු වෙලා නම් ඒ තැනැත්තා දුගතියට තමන්ව ගෙනියන්න අවශ්‍ය ඒ පාර කපාගන්නේ නැහැ. පාර කපාගන්නේ නැහැ. මේ භවය කියන්නේ පාර. ඒ තමයි ලස්සනම කාරණේ. දැන් පාරක් කපන්නත කොහෙවත් යන්න බෑනේ. කවුරුවත් කපු පාරක යන ගමන් තමයි ජීවිතේ පුරා යන්නේ මැරෙනකල්. හැබැයි මැරුණාම යන්නේ තමන්ම කපාගත්ත පාරක. ඒ මෙලොවින් එළවට යන පාර කවුරුවත් කපලා නැහැ. ඒ තමයි. එදී අනිත්‍යකේ බලකිරීම උඩ ඒ පාරවල් කපා ගන්නවා. තමන්ගේ කැමැත්තෙන් නෙමෙයි, බලකිරීමට පාරවල් කපා ගන්න පුළුවන්. දිවි ලෝකේ පාරත් බලකිරීමට කපා ගන්න පුළුවන්. බලකිරීමට බ්‍රහ්ම ලෝකේ පාරත් කපා ගන්න පුළුවන්. හැබැයි ඒක කපා ගන්නේ බොහොම කලාතුරකින්. බලකිරීමට වැඩිපුර වෙන්නේ ඔය දුගති පාරවල් තමයි කපා ගන්න. එතන මේ භවය හදා ගන්න, හදාගත්තට පස්සේ මැරෙන්නේ කියන්නේ කුමක්ද? මේ මැරුණට පස්සේ කොහෙද යන්නේ? ඒ පාර කපාගෙන තමා කෙනෙකු මැරෙන්නේ. එහෙම නැතුව මැරෙන්නේ නැහැ. පාර කපාගෙන. දැන් මෙය සමහර විට හිත කලම්බන කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි හිතුවොත් නම් මේක තමයි ඇත්ත. ඒක අපි අහලා තියෙන වෙන වචන වලින්. හැබැයි ওই විදිහට හිතලා නැතුව ඇති. අපි ඉන්න කල් කරන්නේ පාරවල් කපා ගැනීම. එතකොට යන්න පුළුවන් ගමනාන්ත කීපයක් තියෙනවා. මූලික වශයෙන් ඒවා බෙදෙනවා සුගති දුගති කියලා. ඊළඟට දුගති තව හතරකට බෙදෙනවා. ඒවා තව තව ඒවට බෙදෙනවා. සුගතියත් බෙදෙනවා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කියලා දෙකකට. ඊළඟට සුගති මේ මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක කියලා. ඊළඟට ඔය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක විදිහට බෙදෙනවා. දැන් ඒවා එච්චර වැදගත් නැහැ. කොහොම හරි ওই ලෝක 30ක් 31ක් තියෙනවා කියනවනේ. එයින් ඔය සුද්ධාවාස ලෝක ටික අතෑරියොත් ඒකේ අනාගාමි උතුමන්ලා පරිනිර්වාණයෙන් පස්සේ පහළ වෙන ලෝක තියෙනවනේ. ඒ ටික අතෑරි ඒ ටිකත් ඇතුළත් ඇත්තටම ඒ ටිකත් ගන්න පුළුවනේ. කොහොමද මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඔය පාරක් කපා ගන්න? එකක් නෙමෙයි, දෙක එක පාරවල කපන. හැබැයි මේ එක පාරක්වත් දිගට කපන්නේ නැහැ. එකක් ටිකක් කපනවා. ඒ කියන්නේ එක වෙලාවක පිනක් කරනවා, තව වෙලාවක පවක් කරනවා, තව වෙලාවක නම් භාවනා කරන්නත් පුළුවන්. පිනුත් පව නැති පවුත් නැති දේවලුත් කරනවා. මෙහෙමනේ ප්‍රත්‍යඥ කෙනා ජීවත් වීම නිශ්චිත නැහෙනේ. හැබැයි හරි ඔහොම උදල් අරගෙන ඔන්න හිතන්න මේ පැත්තට අඩියක් දෙකක් පාරක් කැපුවා. ඊට පස්සේ අනිත් පැත්තට තව අඩියක් දෙකක් පාරක් කැපුවා. ඔළුව හැරුණු හැරුණු අතේ පාරවල් කපනවා පෘථග්ජන කෙනා. හැබැයි දැන් ඔළුව හැරුණු හැරුණු අතේ පාරවල් කපනකොට අර එක වතාවක අඩි දෙක තුනක් කපු පාරක් ඊළඟ වතාවේ තවත් අඩි දෙකක් කැපෙන්න පුළුවන් එයා අතින්. හිතාමතා නෙවෙයි. ඔළුව හැරුණු හැරුණු අතේ පාරවල් කැපෙන විට. දෙහෙම වෙලා සමහර විට එක පාරක් සෑහෙන දුරක් කපලා තියෙන්න පුළුවන්. ඒක තමයි එක පාරක් වෙන්නේ. මේක එක පැත්තකට උදළු ගෑවට අඩියක් විතර එකෙන් පාරක් හැදෙන්නේ නැහැ නේ. ඉතින් එහෙම හැමතැනම උදළු ගාලා ඇති. නමුත් එක පැත්තක් දිගටම යා සුද්ධ කරලා තියෙනවා. අඩි පාරක් වගේ හැදිලා තියෙනවා. හැදිලා කියන්නේ උදැල්ලේ මිට තියෙන දුරක් ඉන්න තැන ඉඳලා උදළු ගන්න පුළුවන්. ඉන්නේ හා උදළු ගන්න නම් ඒ උදළු ගාව පෙඩ එයා යන්න ඕනි ඉස්සරහට. ඒක තමයි පාර කියන්නේ. මේ භවයේ දැන් ඉන්න භවයේදී දැන් ඉන්න ආත්මයා ඒ පාරේ යනවා. ඒ පාරේ යන්න ඕනේ. ඉස්සරහට පාරක් කපන්න බෑනේ. ඒ පාරේ කපන කපන අඩියෙන් අඩිය ගියේ නැත්තම්. ඒක තමයි මේ දේ තමයි වෙන්නේ. වෙලා මැරෙන වෙලාව වෙනකොට එයා ඉතින් එක පාරක සෑහෙන දුරක් ගිහිල්ලා. ඒක තමයි භවය හදාගන්නවා කියන්නේ. ඒතර ඔන්න එයාට පාරක් තියෙනවා යන්න මැරුණට පස්සේ. මැරුණට පස්සේ යන්න තැනක් තියෙනවා. ඒ පාරේ තමයි යන්නේ. තමන්ම කපපු පාරක තමයි යන්නේ. තමන්ම කපපු පාරක. හැබැයි පාර කපන්න තවත් අය උදව් වෙන්න පුළුවන්. ශ්‍රම දාන දාන්න පුළුවන්, ආයුධ සපයන්න පුළුවන්, වර්ණා කරන්න පුළුවන්, කණ්ඩ බොණ්ඩ ගෙනල්ලා දෙන්න පුළුවන්, ඒ සියලුම උදව් කරන්න පුළුවන්. එපා කියන්නත් පුළුවන්. බාධා කරන්නත් පුළුවන්. හැබැයි මොනවා කළත් හදාගත්ත පාරක තමයි හැමෝම යන්නේ. එතකොට එහෙමනම් පාර හදන්නේ දැන්. දැන් තමයි මේ පාර හදාගන්නේ. මෙතෙක් කලුත් හැදුවා, දැනුත් හදනවා. වර්තමාන ක්‍රියාව තමයි වටින්නේ. වර්තමාන ක්‍රියාව මෙතෙක් වෙලා කරපු දෙයට වැඩිය වටින්නේ, මීට පස්සේ කරන දෙයටත් වැඩිය වටින්නේ මේ වෙලාවේ කරන දේ. එතන වර්තමානයේ කෙනෙකු අපාය ගාමී වෙන අකුසල් කරනවා නම්, ඒවට අකුසල් කියන්නේ, ඒව කරනවා නම් වර්තමානයේ එයා ගිපාරියා කපා ගන්නවා. ඒ කොහෙට හරි තිරිසන් අපායට හරි ප්‍රේත අපායට හරි කොහෙට හරි පාර කපා ගන්නවා. එහෙම කෙනෙකු ආධ්‍යාත්මික පරිවර්තනයක් කරගෙන නැහැ. කියන්නේ ආධ්‍යාත්මික විප්ලවකාරීකු නෙවෙයි එහෙම කෙනෙක්. ආධ්‍යාත්මික ප්ලේ වෙලා නැහැනේ. වෙනස් සම්බාහිර වෙලා ඇතියට ලොකු දැනුමක් තියෙනවා. ලොකු පිංකම් කරලා තියෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම කරලා තියෙනවා. නමුත් ආර තුලස වෙලා නැහැ. වෙලා නැති නිසා මොන පෙළඹවීමකට හරි මෙයා ඒ දුගති පාර කපා ගන්නවා. දුගතිගාමි පාර කපා ගන්නවා. එතන මේ තමා පැහැදිලිම සාක්ෂිය. ඥාන දර්ශනයක් ඇති වෙලාද නැද්ද කියන කාරණේ තීරණය සහ ඥාන දර්ශනය ඇති කරගන්නත් මෙහෙම හේතු වෙනවා. අපි කිසියම් ක්‍රියාවක් කරන විට දැන් ක්‍රියා වර්ග තුනනේ තියෙන්නේ. මේ සිතීමේ ක්‍රියාවයි සංනිවේදන ක්‍රියාවයි කායිකව කරන ක්‍රියා. සංනිවේදනයේ ලියුම් ලිවීමයි පණිවිඩය වීමයි මැසේජ් කිරීම ටෙක්ස්ට් කිරීම ඔක්කොම සංනිවේදනයේ කතා විතරක් නෙවෙයිනේ. ඊළඟට සිතීමත් ක්‍රියාවක්. ඊළඟට අතින් පයින් කරන දේවල් ඇහෙන් කනින් කරන දේ ඔක්කොමත් ක්‍රියා. එයින් පිට නැහැ. මේ ක්‍රියාවකින් තමයි මේ සිද්ධ වෙන්නේ, සිදුවන්නේ. ඒතර මේ ක්‍රියාව කෙරෙන විට එතන පාලනයක් නැතිනම් දැන් පාලනයක් නැත්තම් මොකද වෙන්නේ? ඒ කායික ක්‍රියාව හෝ වාචසික ක්‍රියාව හෝ මානසික ක්‍රියාවේ පාලනයක් නැත්තම් ඒ කොතනින් නවතින්නද නැහැ. නවතින්න තැනක් නැහැ පාලනයක් නැත්තම්. එතන නවතින්න පුළුවන් පායි. පාලනයක් නැති වුණොත් වෙනදී ඒ කිය කටින් එළියට යන වචන වලට මොකද වෙන්නේ? අපි හිතනවා ඒක අනිත් කෙනාට කියනවා, එයාට ඉතරි දෙන්න පුළුවන්, එයාට පාඩමක් කියන්න මොනවා හරි. නෑ, මේ වචන වලට පුළුවන් අපව අපායට ඇදගෙන යන්න. දුගතියට ඇදගෙන යන්න. කරන ක්‍රියාවකට පුළුවන් දුගතියට ඇදගෙන යන්න. අපිම කරන ක්‍රියාවකට තව කෙනෙකු නොවි. සහ අපි හිතන ක්‍රියාවකට. භයානකයි. අනිත් අය කරන දේ නෙමේ භයානක, අපි කරන දේ භයානක. මේ ක්‍රියා ගැන කියන වර්තමානයේ කරන ක්‍රියා ගැන අපිට සිහිබුද්ධිය ඇති වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සිහිබුද්ධිය ඕනේ. සහ මේ කොහාටද පාර කැපෙන්නේ? අන්න ඥාන දර්ශනේ පාර. මේ කොහාටද පාර කැපෙන්නේ? ඒ ක්‍රියාව විනිවිද බලන්න පුළුවන් වෙන්න ඕන. අපේම ක්‍රියා. මේක ඇතුළේ තියෙන මොන වගේ චේතනාද? කුසල චේතනාද අකුසල චේතනාද තියෙන්නේ? බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ක්‍රියාව විශ්ලේෂණය කරලා ක්‍රියාව දෙපළු කරලා බලන්න පුළුවන්කම. එහෙම බලන විට පේන ඒක ඇතුලේ තියෙන්නේ කළු පාට නම් වැඩික. එහෙමනම් අඳුරු තැනකට තමයි මේ පාර කැපෙන්නේ. ඒ බලන විට පේනවා නම් ඒක බොහොම සුදු පාටට ප්‍රභාෂරව, එහෙමනම් ආලෝකමත් වූ තැනකට තමයි මේ ක්‍රියාවෙන් මට යන්න පුළුවන් වෙන්නේ. තමන්ට යන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම බලන්න පුළුවන්. ඒටි මෙහෙම බලන විට පේනවා මේ හැම ක්‍රියාවක්ම හරිම තීරණාත්මකයි. මෙතෙක් කළා මෙච්චර කල් හොඳ කරා, ඒ නිසා දැන් ඊන් පස්සේ මොනවා කළත් කමක් නැහැ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ මෙතන. ඒ බැරි නිසා මේ හැම මොහොතක්ම තීරණාත්මකයි. හැම ක්‍රියාවක්ම සිතීමේ ක්‍රියාව, කතා කිරීමේ ක්‍රියාව, ක්‍රියා කිරීමේ මේවා ඊටාම තීරණාත්මකයි. නොසලකා හරින්න බෑ. දැන් මෙහි මේ කාරණේ තේරෙන විට ලොකු කම්පනයක් ඇති වෙනවා. මේක ලේසි පහසු වගකීමක් නෙවෙයි. මේක මොනතරම් බරපතල වගකීමක්ද? අපට තේරෙනවා අපමයි අපව දුගතියට එක් කියන්නේ. වෙන කවුරුවත් නෙමෙයි අපමයි. ඒක කියන්නේ කොහොමද? නිකම්ම නෙමෙයි. මේ කරන ක්‍රියාවලින් අපින් පාර කපා ගන්නවා අපායට. ඒ කොයි වෙලාවයි කරන ක්‍රියාවද? එහෙම හරියටම සතියේ දවසක නහවල් දවසේ හවල් වෙලාවට කිව්වොත් ඒ වෙලාවේ පරිස්සම් වෙන්න පුළුවන්, මුකුත් නොකර ඉන්නත් පුළුවන්. එමෙ නෙමෙයි ඕනෑම වෙලාවක කරන ඕනෑම ක්‍රියාවකින් ඒ පාර කැපෙන්න පුළුවන්. නම් හැම මොහොතකම කරන කියන හිතන හැම ක්‍රියාවක් ගැනම පරිස්සම් වෙන්න ඕනේ. ඒ ලේසි පාසු වැඩක් නෙමෙයි. බැරි වැඩකුත් නෙමෙයි. නමුත් ලේසි පාසු නෑ. මේ බරපතල වගකීමක්. අනේ තින්දි තමයි කම්පැනි එන්නේ. ඒ කම්පැනි අර අපි වෙන්ද කතා කළ බාහිර කම්පැනි වලට වැඩිය හරි ප්‍රබලයි. හරිම ප්‍රබලයි. කෙනෙක්ව තැති ගන්නලා කම්පැනියට පත් කළා හොලෝලා දාන කම්පැනියක්. එතනදී අවදි වීමක් වෙනවා. ලොකු අවදි වීමක් වෙනවා ඒ කම්පැනියත් එක්ක. එක් අවදි වීම තුල අනවිවෘත වීමක් වෙනවා. ඒ තුල පරිස්සම් වෙන්න පුළුවන් කියන කාරණේ තේරෙනවා. පාර කපා ගන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි පරිස්සම් නොවුනොත් පාර කැපෙන්නත් පුළුවන්. පරිස්සම් වුනොත් අපේ වචන ගැන, අපේ සිතිවිලි ගැන, අපේ ක්‍රියා ගැන ඒ දුගතිගාමී පාර කපා ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති වෙනවා. ඊළඟට ඒ විදිහට ජීවත් වෙන විට විශ්වාසය තහවුරු වෙනවා. බය නැති වෙලා යනවා. ඒ චුතිසිත ගැන එතකොට තියෙන බය නැති වෙලා යනවා. එහෙම බලන විට අභ්‍යන්තරේ එතකොට අභ්‍යන්තරේ පිළිබඳ ඥාන දර්ශනීය පහළ වෙනවා. ඒ සිතිවිලි ක්‍රියා වචන ගැන සැලකිලිමත් වන විට සහ මේ ඇතුලේ තියෙනවා පෙළඹවීම්. අභ්‍යන්තර පෙළඹවීම් තියෙනවා. බාහිර පමණක් මේ අභ්‍යන්තර. කියන්නේ අපායට යන්න හිතන ගති, අපායට යනවා කියලා හිතාගෙන නෙවෙයි. හැබැයි අපායට යන්න සිද්ධ වෙන කර්ම කිරීමේ ප්‍රවණතාවයක් ඇතුලේ තියෙනවා. ආසාවක්, පෙළඹවීමක්, නැඹුරුවක්. ඉතින් ඒ තියෙනතුරු එහෙම තියෙනතුරු එකක් තමයි ඒ අර මූලික ආධ්‍යාත්මික පරිවර්තනය වෙලත් නැහැ. දෙවෙනි කාරණය මේ එයා අපායෙන් නිදහසුත් නැහැ. එහෙම නිදහස් කෙනෙක් කියන්න බෑ. ඒ ඇතුලේ පෙළඹවීම තියෙනතුරු. දැන් ඥාන දර්ශනය තමයි ඒ කියන්නේ ඥාන දර්ශනය කියන්නේ ඒ පෙළඹීම පේනවා. මේ පෙළඹීමක් තියෙනවා ඇතුලේ. සිදුවීමකදී අපව අපායට කැඳවගෙන යන්න පුළුවන්, ඇදගෙන යන්න පුළුවන් ක්‍රියාවක් අපේ අතින් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. නැත්තේ නෑ. එම් ප්‍රවණතාවක් තියෙනවා. ඒ ප්‍රවණතාවය ගැන තමා වඩ වඩා සැලකිලිමත් වෙන්නේ. වෙන දේවල් ගැන නෙමෙයි. මෙච්චර පින්කම් කරලා තිනා, අච්චර බෝධි පූජා කරලා තිනා නෑ, ඒව නෙමෙයි. ඒවට අපිව පරිස්සම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් මේ ප්‍රවණතාවයේ තියෙනතුරු මේ ප්‍රවණතාවයේ ප්‍රබලයි ඒ සියලුම දේවල් වලට වඩා. ඒ නිසා ඒ ප්‍රවණතාවයට විරුද්ධ වෙන්න පටන් ගන්නවා. ප්‍රවණතාවය දැක්කම තමයි ප්‍රවණතාවයට විරුද්ධ වෙන්නේ. ඒක පරිස්සම් වෙන්න ඕනේ යාගෙන් පමණයි. වෙන කාගෙන්වත් නෙමෙයි පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් විය යුතු එකම තැන එතනයි. එතනින් පරිස්සම් වෙන්න කළ යුතු සම්පූර්ණ ඒ කාර්යයන් ටික කරන්න ඊට පස්සේ යා පෙළඹෙනවා පටන් ගන්නවා. ඒ බිය ඇති වුණාම ඒ පෙළඹවීම දැක්කහම ඉතින් ඒ වුණාට පස්සේ එතනින් පස්සේ ලේසි. හැබැයි එහෙම දකින්න නැතුව මේ කාර්යය කරනවා කියන්නේ අර කණා මුට්ටියට ගහනවා වගේ ඔය වටේ කැරෙක් කැරෙක් එහෙමේ වැනෙනවා. වදින්නත් පුළුවන් වදින්නත් පුළුවන්. ඒතර මේ නිශ්චිතයි. මේ වැඩපිළිවෙල මේ ක්‍රමවේදෙ නිශ්චිතයි. මේන් පිට වෙන්නේ නැහැ. මේන් පිට වෙන්නත් බෑ. හිතවතුනි අද බොහෝ කාරණා කතා කරා. මේ කතා කළ බොහෝ කාරණා වෙන වෙනම සාකච්ඡා කරන්න තරමට ගැඹුරුයි, පළල් සහ ප්‍රායෝගිකයි. න්‍යායාත්මක නෙමෙයි, ප්‍රායෝගිකයි. මේ ඒ කතා කළ මාතෘකා හැම දෙයක්ම මේ ගමනට අත්‍යවශ්‍ය දෙයක්. පටිච්චසම්පාදේ ගැන කරපු කතාව, ඒත් කිව් විස්තර, ඊට කලින් අර ශ්‍රාවකයයි දේශකයයි ගැන කිව් ටික, ඒ වගේම අර පීඩනය එල්ල පිටින් පීඩනයක් කෙන විට විවෘත වීම වෙනුවට තව තව ගුළු ගැහෙනවා කියන එක, බාහිර කල්‍යාණ මිත්‍රයෙකු සිටින විට අරිට පිට කිසි කෙනෙකු නැහැ වගේ ඒ වෙලාවට නිදහසේ ඉන්න හිතෙනවා කෙනෙකුට විවෘත වෙන්න පුළුවන්කම මේ පාර කපා ගැනීම ගැන. මේ දැන් කපා ගන්න පාරේ තමයි මැරුණට පස්සේ අපි යන්නේ. එහෙම නැතුව අපි හිතලා මැරෙන්න කිට්ටු වෙලා වෙනසක් කරගත්තාම හරි නෑ. එහෙම නෑ. ඒ වෙනුවට පාර කැපිලා ඉවර වෙන්න පුළුවන්. හිතවතුනි මේ මොහොත තීරණාත්මකයි. මේ මොහොත මේ වෙලාවේ හිතන දේ කරන සංනිවේදනය හා ක්‍රියාව අතිශයින්ම බැරෑරුම්. වගකීම් සහිතයි. වගකීම් රහිතයි නොවේ, වගකීම් සහිතයි. ඒ පිළිබඳ අපි ටික වෙලාවක් භාවනානුයෝගී වෙමු. හොඳයි හිතවතුනි, ඒ කෙටි භාවනාවෙන් මේ අද කතා කළ සියල්ලම සංක්ෂිප්ත වශයෙන්වත් ආවර්ජනා කරන්න මෙනෙහි කරන්න අපහසුයි. ඒ ඇත්ත. අපි සාකච්ඡාවට එමු. කෙටි සාකච්ඡාවකට හෝ අද දේශනේට දිගු වෙලාවක් ගත වුණා. ප්‍රධාන හේතුව තමයි කාලය ගැන සංවේදීයි. ඒ වගේම මේ අද ප්‍රබල මාතෘකා කීපයක්, ප්‍රබල අංශ කීපයක්ම ආවරණය කරන්න වුණා. එකිනෙකට හිතන්න පුළුවන් මේ සියල්ල එක දවස කියන්නේ නැතුව දවස් 3-4ක කියන්න තිබ්බනේ. එක එක මාතෘකා වෙන වෙනම පටිසම්පාදයක වෙලාවක ඊළඟ දවසේ මේ පෙළඹවීම ගැන, විවෘත වීම ගැන, කල්යාණ මිත්‍රත්වය ගැන ඔය කතන්දර. දෙහෙම නෙමෙයි, මේ සියල්ල එකට ගොනු වෙනවා, එකට එකතු වෙනවා. මේක වෙන වෙනම කතා කළා නම් මේ සම්බන්ධය හොයාගන්න බැරි වෙනවා. එතකොට ඒක විෂය නිර්දේශයකට යනවා. එහෙම නෙමෙයි, මේ සියල්ල තුලින් අන්න අපිට මේ සංවේගයක් එන්න ඕනේ. ඒ වගේ මේ අවස්ථාවේ තියෙන වටිනාකම, මේ හමුවීමේ වැදගත්කම, මේ මොහොතේ වටිනාකම, සීබුද්ධියේ වටිනාකම, ඊළඟට මේ අභ්‍යන්තරයේ දැකීමේ ඥාන දර්ශනයේ වැදගත්කම, ඇතුළේ තියෙන පෙළඹවීම. ඉතින් ඒ නිසයි මේ සියල්ලම එකට පෙළගස්සන්ට සිද්ධ වුණේ. කොහොම හරි හිතවතුනි, යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙටියෙන් අහන්න, කෙටියෙන් උත්තරයක් ගන්න මේයට අවස්ථාව.
ඇහෙනවද?
තවදයක් හයියෙන් කියන්න පුළුවන් නම් හොඳයි. හරි.
සර්, දැන් ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙච්ච කෙනෙක් අර පෙළඹවීම ගැන දැඩි අවධානයෙන් ඉන්න ඕන කියලා දැස කියන්නේ, එයාගේ වෙන අකුසල් එයා වළක්ව ගන්න ඕනේ කියන එකද? එහෙම නැත්නම් ආධ්‍යාත්මික පරිවර්තනයක් සිදු කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ පිළිබඳ වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එකද?
ඒ දෙකම හේතුව මේ ආධ්‍යාත්මික පරිවර්තනයේ කියන එක මේ වෙලා ඉවර වෙන දෙයක් නෑ. කියන්නේ කෙනෙකු අපිටම සියලු කෙලෙසුන් නසා මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වන දෙයක් කියනවනේ. එතකොට ඒ පරිවර්තනේ වෙලා ඉවරයි. කලයුත්ත කරන ලදී කතම් පාපං කතම් කරණීයන් නාපරං ඉච්ඡත්තාය, කලයුත්ත කරන ලදී නැවත කියක් කරන්න දෙයක් නැහැයි කියලා. කියන අය පරිවර්තනයක් වෙන්න නැහැ. ඒ කෙලවර. හැබැයි ඊට මෙහා ගත්තොත් වෙන්නේ පරිවර්තනේ වෙන්න පටන් ගන්න. ඒ පටන් ගත්ත පරිවර්තනේ තමයි අතනදී ඉවර වෙන්නේ. පරිවර්තනේ වෙන්න පටන් ගත්තා කීව තැනකින් පෙළඹීම් සියල්ල නැති වෙන්නේ නැහැ. ඒ යම් කිසි පෙළඹීම් ටිකක් නැති වෙන්න පුළුවන්. නමුත් තව ඉතිරි වෙලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන නිසානේ තව එහාට මේ කළ යුතු කාර්යයන් තියෙනවා. ලැබිය යුතු අවබෝධයන් තියෙනවා. ප්‍රහීණ කළ යුතු සංයෝජන තියෙනවා. ඒ නිසා මේ ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙන්න පටන් ගැනීමයි ඉවර වීමයි දෙක අතර ලොකු කාලපරතරයක් තියෙන්න පුළුවන්. පරිවර්තන වෙන්න පටන් ගත්ත තැනින්ම මේ පරිවර්තනේ සියල්ල වෙලා ඉවර වීම බොහොම කලාතුරකින් වෙන්නේ. ඒතර මේ දෙක අතර කාලපරතරය නිසා ඒකේනා වඩා සැලකිලිමත් වෙනවා, වෙන්නත් ඕනේ. අනිත් පැයට වැඩිය වෙන්න ඕනේ. වෙනවා. හැබැයි පුහුණුව ලබන කෙනා ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පුහුණුවේ කොටසක් විදිහට ශික්ෂාපද නිදිහට එනයක් ශික්ෂාපද ඕන වෙන්නේ. අර ආධ්‍යාත්මික පරිවර්තනය වෙන්න පටන් ගත්ත කෙනා ශික්ෂාපද වින්දා නෙමෙයි, එයා පරිස්සම් වෙන්නේ. එයාට අවබෝධය නිසා. ඇතර ඊට මෙහා කෙනාට ශික්ෂාපද ඕනේ වෙනවා පරිස්සම් වෙන්න. එයා බලන්නේ මේ ශික්ෂාපදයි ක්‍රියාවයි දිහා. ඒ කියන්නේ මෙහෙම මං කරන්නේ නැහැ කියලා කත් ශික්ෂාපද ටිකක් තියෙනවා. ඊළඟට කරන ක්‍රියා තියෙනවා. එතකොට මේ ක්‍රියාව බලන්නේ ශික්ෂාපදයට සාපේක්ෂව මේ ශික්ෂාපදයට අනුව මේ ක්‍රියාව හරිද වැරදිද කළ යුතුද නොකළ යුතුද ඒක තමයි සාමාන්‍යයෙන් බලන්නේ. ඒ අර පරිවර්තනය වෙන්න පටන් නොගත්ත කෙනා තම පරිවර්තනයක් වෙන්න වෙලා නැහැ යා. පටන් ගන්න නැහැ වෙන්න. හැබැයි පුහුණු වෙන්න කෙනා සේක කියනවා. හැබැයි පරිවර්තනය වෙන්න පටන් ගත්ත කෙනා එයා ශික්ෂාපද වලට බදා බලනවා නෙමෙයි මෙතන මේ පාර කපා ගැනීම ගැන තමයි යා බලන්නේ. දැන් මේ ක්‍රියාවෙන් මොන පැත්තටද පාර කැපෙන්නේ? අඩියක් හරි මොන පැත්තටද මම යන්නේ? ඒත් ඒ පැත්තටද යන්න ඕනේ. ඒ පැත්තට යන්නද ඇතුලින් තල්ලුව එන්නේ. ඒ නිසා මේ ඒ දෙදෙනාම පෙළඹවීම ගැන සැලකිලිමත් වෙනවා වෙන්න ඕනේ.
දැන් බොහොම පිං සර් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි. අද ඔබතුමා සඳහන් කළ විවෘත වීම කියන අදහස ඒක තවදුරටත් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය ජීවිතයේදී දැනුවත්ම හෝ නොදැනුවත්ම අතින් වරදක් වුණා නම් ඒකෙන් තවම වශයෙන් ඒකට සොලූෂන් එකක් ලබා ගන්න සාමාන්‍යයෙන් ඒ ගැන කතා කරන්න විශ්වාසවන්ත පුද්ගලෙක් හා සම්බන්ධව තමයි ඒක කතා කරන්නේ. එහෙම නැත්නම් ඒකට අදාළ විශ්වාසවන්ත හැකි ඔබ්ජෙක්ටිව් එකකට තමයි ફોකස් කරලා ගන්නෙ. එතකොට එහෙම ගත්තාම ගන්නෙත් අර බාහිර රෙසිස්ටිවිටි එක අඩු ස්ථානයේ. ඒ කියන්නේ ප්‍රතිපෝධය අඩු, ප්‍රෙෂර් එක අඩු අවස්ථාව. එතකොට ඒ වගේ අවස්ථාවක් සලකන්න පුළුවන්ද? ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙකුට සත්පුරුෂයෙකුට කියන්නේත් එහෙම අන්න ඒ වගේ අවස්ථාවක් විවෘත වීම කීයකට සැලකිය හැකි උදාහරණයක් ලෙස ගන්න පුළුවන් ද ආචාර්යතුමනි?
ඔව් පුළුවනි පුළුවනි. මම උදාහරණයක් ඒ උදාහරණයකින් ඒ කාරණේ පැහැදිලි කිරීම ගැන ඔබතුමාට බොහොම පිං. ඒක හැමදෙනාටම ලොකු උදව්වක්. මම උදාහරණ ගත්තේ නෑ, උදාහරණත් එක්ක ගන්න ගිය තවත් කාලය යන්නේ. ඒසයි ඔබතුමාගේ අඩුව සම්පූර්ණ කළා. මේ එතින්දි දැන් සාමාන්‍යයෙන් මේ කතා කරන විට දැන් අපිට ප්‍රශ්නයක් වෙලා අපි අතින් යම් කිසි අත්දැකීමක් වෙලා කළ යුතු දෙයක් කියලා නැත්නම් නොකළ යුතු දෙයක් කියලා තියෙනවා. මොනවා හරි අවස්ථාවක මුලින්ම ඇති වෙන පසුතැවීමක් සහ ඊළඟට විචිකිච්ඡාවක් එනවා. මේක සැකයක් තියෙනවා මං කරපු දේ හරිද වැරදිද, ඒ ගැන විපාක කොහොම වෙයිද, ඒ කියන්නේ පරලෝ විපාක පමණක් නෙමෙයි මෙලෝ වශයෙන් ලැබෙන විපාකක් තියෙනවා. මේවා ගැන ලොකු මේ විචිකිච්ඡාවකුත් එනවා. පසුතැවිල්ලයි විචිකිච්ඡාවයි දෙක. මේ දෙක නැත්තම් අපි කාටවත් කතා කරන්නේ නැහැ. කියන්න දෙයක් නැහැ නේද? ඔහේ ඉන්නවා. ඒතර කෙනෙක් හංගගන්නේ රහස් විදියට හංගගන්නේ පසුතැවිල්ලයි විචිකිච්ඡාවයි නිසා. නොකිය ඉන්න වහන්න හදන්නේ ඒත් ඔය හැඟීම් දෙක නිසා. ඒ වගේම මේ විවෘත වෙන්නේත් ඔය හැඟීම් දෙක නිසාමයි. මේ පසුතැවීම ඇතුලේ දරා ගන්න ලැබුණාම සාර සැකය පෙළෙන විට අපිට නැවත නැවත පහර දෙන විට මේ සැකය විචිකිච්ඡාව දෙගිඩියාව එතතර අපි ඇතුලේ මේක කෙනෙකුට තියාගන්න බෑ. ඒ බැරි වුණාම මොන්න අප මේක කියන්න සුසු කෙනෙක් හොයනවා. ඒ හොයන විට අපි හම්බෙන කෙනෙකුට කියන්නත් පුළුවන්. මේ පීඩනය දරාගන්න බැරි නිසා කෙනෙකු ඉස්සල්ලා මුණ ගැහෙන කෙනාට කියනවා. ළඟම ඉන්න කෙනාට කියනවා. නිතරම කතා කරන්න පුරුදුල්ලා ඉන්න කෙනාට කියන්න පුළුවන්. හැබැයි එය නෙමෙයි මේ විවෘත වීම කියන්නේ. එහෙම කියලා ඉතින් එයාත් අහනවා, හරි ඔහොම තමයි මටත් උඹලා තියෙනවා, ඔබ ගණන් ගන්න එපා හරි මොනවා හරි යා එහෙම උපදේශයක් දෙන්නේ. අර ඇතුළ බලන්න කියන එක එහෙම දෙයක් වුණේ ඇයි කියලා ඒ කැඩපතක් වීම එතනදී වෙන්නේ නැහැ. එහෙම කියන්න ගියාත් ඒක විවෘත වීමක් වෙන්නේ නැහැ. එතකොට ඔබතුමායි වචන දෙකක් පාවිච්චි කරා, කල්යාණ මිත්‍රත්වයේ සහ සත්පුරුෂ බව. ඔව් මේ මොන අදහසින් කීවත් සත්පුරුෂ කීවත් කල්යාණ මිත්‍ර කීවත් එතන මේ අර අපිට පීඩනයක් ඉල්ල කරන්නේ බය කරන්නේ නැහැ. බය කරන්නේ නැහැ. බය වෙච්ච තැනක විවෘත වීමක් වෙන්නේ නැහැ. බය නම් තව තව හැකිලෙනන බය වෙන්න වෙන්න තව ගුලි වෙන එකනේ. එතකොට ඒ බය නොකරන කෙනෙක් සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් ගැන බය කරන්නේ. ළඟට මේ එක වචනයක් ඇහෙන විටම අයියෝ ඔළුවේ අත ගහගෙන අයියෝ ඔයා එහෙම කරාද මන්න හිතුවේ නෑ කවදාවත් ඔයා එහෙම කරයි කියලා. ඒ විනිශ්චය කරන කෙනෙකුත් නෙවෙයි. සහ මේ අනාවැකි කියන්නේ යන්නේ නැහැ අයියෝ එනයි දිවාට මෙහෙම වෙනවා අයියෝ දෙකක් නැහැ. එහෙම අනාවැකි කියන්නේ. ඒ වගේම මේ අතීතය ගැන කියන්නේ නැවෙන ඉස්සල්ලා ඉස්සරහත්මලත් ඔහොම කරලා ඇති ඒක නිසායි මෙහෙම මේක නැහැ ඒව කියන්නේ යන්නේ නැහැ. එතන මේවා තමයි මේ පීඩන. දැන් එකපාරක් හරි කවුරු හරි කිව්වම දෙවෙනි පාරේ කියන්න හිතෙන්නේ නැහැ අපිට. එහෙම කෙනෙක්. දැන් මේකක්වත් නැහැ. එතන තියෙන්නේ හිස් බවක්. සොඳුරු හිස් බවක්. ආදරණීය නිශ්ශබ්දතාවක්. එයා කතා කරන්නේ නිශ්ශබ්දයි. එසේ අපිට කතා කෙරෙන්නේ. එයත් එකට කියන්න පටන් ගත්තා කරන්න ලැබෙන්නේ නැහැ. එතකොට එක්කෝ තරකයක් එක්කෝ වාදයක්. නැත්නම් ඉතින් අපි හිර වෙනවා. නැහැ එතන තියෙන්නේ ගැඹුරු නිහඬියාවක්. හැබැයි නිහඬියාව හරීම ආදරණීය නිහඬියාවක්. සුන්දර නිහඬියාවක්. ඒ නිහඬියාව මේ අපිව ඇදලා ගන්නවා. අවශෝෂණය කරනවා. අර අපි හිර වෙලා ඉන්න තැනින් අපව ඇදලා ගන්න, ගිල ගන්න. අපව ගිල ගන්න නිශ්ශබ්දතාවය. ඉතින් එතෙන්දි සම්පූර්ණයෙන් අප කියන්නේ කොහේ? අපි නැති වෙලා යනවා. මම කියන කටුව තියෙනවනේ ඒක ඇතුළේ මේ රහස් ටික තියන්නේ. ඒක ලොකු. ඒක නැති කැඩලා යනවා. ගිය වෙලාවම යනවා. ඉතින් ඒ විරුද්ධ වීමත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මේ ගැන නම් දිගට අපිට කතා කරන්න පුළුවන්. නමුත් මම හිතන ඔබතුමාගේ ප්‍රශ්නෙට මේ සෑහීමකටපත් වෙන්න පුළුවන් පිළිතුරක් ලැබුණා කියලා.
එහෙමයි ආචාර්යතුමනි හඳ විග්‍රහයක්. හැබැයි තවත් තියෙනවා. ප්‍රඥාවන්තෙක් නම් හැම විටම විවෘත වෙනව නේද? සාමාන්‍යයෙන් සංකගන හිර කරන් ඉන්නේ නැහැ නේද පුත් ප්‍රඥාවන්තෙක් කියන්නේ.
මේ ඒතනේ ප්‍රඥාවේ ලක්ෂණේ තමයි විවෘත වීමයි දැකීමයි. ඒ ආලෝකයේ හිර වෙන්න යන්නේ මේනේ. ආලෝකය කියන්නේ විහිදෙන දෙයක්. ආලෝකය හිර කරන්න බෑ. ආලෝකයේ ස්වභාවය තමයි ඒක විහිදෙනවා. ඒ කිරණ විදිහට විහිදෙනම ඈතට 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 එක සීමාවක් නැහැ. අවබෝධය ඒ වගේ. අවබෝධයේ ප්‍රඥාවන්තේකු නම් අහිද කරගෙන ඉන්නේ නැහැ. හැබැයි තින් ප්‍රඥාවන්තේකු වෙන්න නම් උත්සාහයක් ගන්න ඕනේ. හිර කරගන්න නැතුව එක්ක තමන් ඒව දිහා බලන්න, විවෘතව බලන්න. ඒ වගේම එහෙම විවෘතව බලන්න පුළුවන් කෙනෙකු සමග කතා කරන්න. ඒ දෙකම අවශ්‍යයි. ප්‍රඥාවන්තයෙකු වෙන්න, ප්‍රඥාවන්තයෙකු වෙන්න හේතු තියෙනවා. නිකම් ප්‍රඥාවන්තයෙකු වෙන්නේ නැහැ. මේ විස්තර කරන හැම තැනකම ওই හේතු ටික කියනවා. ප්‍රඥාවන්තයෙකු වෙන්න නම් මේ විවෘත වෙන්න ඕනේ, නැහුම්කම් දෙන්න ඕනේ, අහන්න ඕනේ, කියන්නේ විමසන්න ඕනේ, ඊළඟට ආවර්ජන මෙනෙහි කරන්න ඕනේ.
බොහොමත් පින්
ආචාර්යතුමනි. අවසරයි සර්. දැන් භාවනා කරන එක්කෙනෙක්ගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික ගමන් මාර්ගය පැහැදිලි සහගත නම් තමා ඉන්න තැන කොහොමද? තමා හිර වෙලා ඉන්න තැන කියනවා. ඒ වෙලාවේදී සමහරට කල්යාණ මිත්‍රයෙක් හිටියත් උදව් කරන්න වචන වලින් ප්‍රකාශ කරන්න බැරුව ඒ යෝග්‍යයා අතරමලම් වෙලා ඉන්න පුළුවන්. ඒ වෙලාවේදී කොයියාගේ තීන්දුවකටද යෝගියා ගතියුතු වන්නේ?
ඒ අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය ඕනේ කියන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙන වෙලාවටම කියලා කතා කිරීමම නෙමෙයි අසුරු කිරීම කියන්නේ. වරින් වර මුණ ගැසීම, කිසියම් කාලයක් ගත කිරීම, දැන් මේව ඕනේ. එහෙම වුණාම එකක් තමයි මේක අපි කියවෙන්න පුළුවන්. එහෙම කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයක් අපිට නිතර ලැබෙනවා නම් අපි හොයාගෙන යනවා නම් මේ අපිට වචන වලට දාගන්න බැරුව හිර වෙලා තියෙන ඒ අත්දැකීම කොහොම හරි වචන වලට නැගෙන්න පුළුවන්.
ඒක වචන වලට නොනැගෙන්න හේතුවක් තමයි මේ අර බාහිරින් තියෙන පීඩනය. ඒ පීඩනේ නැති වෙලා ගිය තැනකදී ඒ වචන වලට නැගිලා ඊට යන්න ප්‍රකට අඩන්නයි. ඉකි ගහන්න පුළුවන් මොනවා හරි ගොළු වෙන්න පුළුවන් මොනවා කොයි ක්‍රමයකින් හරි මේ සංනිවේදනය වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙකුට සමග. ඒ නිසා මේ ප්‍රශ්නයක් තිබුණත් නැතත් කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍යයි. වරින් වර කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවෙනි කාරණේ අපිට කියාගන්න බැරි වුණත් කල්යාණ මිත්‍රයෙක් ළඟ තියෙන මෛත්‍රියට එයාට ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයාට සංවේදීතාවයක් ඇති වෙන්න පුළුවන්. මෙතන පීඩනයක් අර්බුදයක් තියෙනවා කියලා. සමහරට අහන්න පුළුවන්. ඇහුවේ නැතත් යම් කිසි උපකාරයක් මඟ පෙන්වීමක් කරන්න පුළුවන් අපිට දැනෙන්න හෝ නොදැනෙන්න ඒ පීඩනයෙන් අපිව නිදහස් කරන්න කිසියම් අපිටම උත්තරක් කරගන්න. ඉතින් ඒ නිසා මේ ඒ වගේ අවස්ථාවක මේ අප මේ විශ්වාසය අනුව කටයුතු කරන්න ඕනේ. කල්‍යාණ මිත්‍රෙක් ඉන්නවා නම් එකක් තමයි ප්‍රශ්නයක් ඕනේ නැති වෙලාවකට ආශ්‍රය කරන්න වැදගත්. ප්‍රශ්නයක් තියෙන වෙලාවක උනත් ඒ කියන්නේ කියන්න බැරි උනත් කමන්නේ නැහැ. ඒ ඇසුර ටිකක් වෙලා වාඩි වෙලා සිටීම, නිහඬව සිටීම ඒ සියල්ල ඇතුළු අපිට අපේ අභ්‍යන්තර දොරටු අරගන්න වචන වලින් හා නිශ්ශබ්දතාවයෙන් උදව් ලැබෙන්න පුළුවන්.
එතනදි ගොඩක් මම හිතන්නේ ගැටලුවක් එන්නේ අපේ සංස්කෘතිය මගින් අපිට ලොකු බියක් ඇති කරලා තියෙනවා අපේ විවෘතභාවය එළියට දාන්න. එක්ක පාසල් වලින් අපි උනන්දු කරලා නැහැ ප්‍රශ්න කරන්න. එම සංඥාවම්ම දහමට එනකොටත් හොල්මන් කරනවා. එතකොට අපි හිර කරගෙන ඉන්නවා මේක. ඇත්ත තමයි කල්ලාණ මිත්‍රෙක් හම්බුණා මේක කියන්න පුළුවන් කියලා. නමුත් යටිහිතේ දැඩි ලෙස මේ එළියට දාන්න එපා කියන දෙයම ඉන්නවා අපි. ඒක මම දන්නේ අධ්‍යාපනයේ බටහිර රටවල ලෝක වෙනවද කියලා. ඒ අධ්‍යාපනයේ තුල නමුත් අපේ රටේ ඒක බලපානවා නේ සර්.
ඔව් අටුවැඩි වශයෙන් මිනිස්සු ළඟ ওই දේ තියෙනවා. ඔය හිර කරගෙන සිටින ගතිය කොයි මිනිස්ස ළඟත් තියෙනවා. බටහිර වේවා පෙරදිග වේවා ඒක මිනිස්ස ගතියක් නේ. ওই සක්කාය දිට්ඨියත් එක තමයි ඒක ඇති වෙන්නේ. මම කියලා ප්‍රතිරූපයක් හදාගෙන ඒ ප්‍රතිරූපය පරිසම් කරගන්න යෑමෙන් සිදුවන දෙයක්. මේකට බටහිර පෙරදිග වෙනසක් නැහැ. ඒ හැබැයි ඔබතුමා කිව්ව කාරණේ වැදගත්. මේ විවෘතව කතා කිරීම අවුල් ඇතුළේ තියෙනවා. බටහිර අපට වඩා යාළුවන් එක්ක කතා කරනවා. ඒ කතා කරන්න පුළුවන් මාතෘකා හරි බලයි. දැන් අපේ රටේ මාතෘකා හරීම පෙරදිග සංස්කෘතියේ පටුයි මාතෘකා ටිකයි තියෙන කෙනෙක් හම්බුනම කතා කරන්න. ඒවත් Tamanta අදාළ මාතෘකා නෙමෙයි. දේශපාලනය කතා කරනවා, ක්‍රීඩා ගැන, රටේ ලෝක වෙන සිදුවීම් මේව නම් ඔහේ කතා කරනවා අපේ දේශීය සංස්කෘතිය ඇතුළේ පෙරදිග. හැබැයි මේ පෙරදිග කියන්නේ මේ දකුණු ආසියාව ඇතුළේ. හැබැයි මේ අපි ගැන කතා කරන බොහෝම අඩුයි. يعني ඒ ගැන කතා කරන්න තියෙන මාතෘකම් වාක් සීමා කළා තියෙන ආගමෙන් අධ්‍යාපනයේ සංස්කෘතියෙන් මේ හැම දෙයකින්. ඉතින් ආගමිනුත් සීමා කළා. ඉතින් ඒ නිසා තමයි මේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක වෙනම හඳුනා දෙන්න වෙලා තියෙන්නේ. වෙනම හඳුනා ගන්න වෙලා තියෙන්නේ ඒ නිසා ඒ කල්යාණ මිත්‍රත්වයේ ඇතුලේ ආගමික සීමා, ඒ සංස්කෘතික සීමා, අධ්‍යාපන සීමා ඒ මොනවත් නැහැ. ඒක නිකන් අහස වගේ, අනන්ත අහස වගේ. ඒක බොහොම මේ නිදහස් අවකාශය. කල්‍යාණ මිත්‍රත්වයේ කියන්නේ නිදහස් අවකාශය. ඉතින් දැන් එහෙම මේක ඇත්තට මේ බටහිරයක තියෙන ওই ගැටලු නැහැ. මේ විශ්වාසය නැහැ කෙනෙකුට කියන්නේ යම එහෙම තියෙනවා. එහෙම බොහෝ ඉන්නවා. ඉතින් ඒ අයිට මා කියන එකක් තමයි ගිහිල්ලා කිස් තැන පාළු තැනකට ගිහිල්ලා අයියෙන් කතා කරන්නේ.
කවුරුවත් නැති දැනකට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නේ ඔය හිස් අවකාශයට කියන අයියේ. පුළුවන් තරම් අයියෙන් ඔය හැඟීම් හොදටම තමන්ගේ හිර වෙලා තියෙන හැඟීම් තරහ නම් බය නම් මේව හොදටම ඒවත් එක්කම එලියට දාන්න නිකන් කොඳුරන්න එපා. මේ කියන්නේ අවකාශයට විශ්වය කියලා හිතාගන්න කියන්නේ. ඉතින් ඒකෙන් ලොකු සැහැල්ලුවක් ලැබෙනවා. ඉතින් ආයෙත් ප්‍රශ්නයක් ආවම ආයෙත් දීලා අහසට කෑ ගහන්න වෙනවා. සම්පූර්ණයෙන් විසදෙන්නේ නැහැ. නමුත් අර පීඩනයෙන් නිදහස් වෙන්න උදව් වෙනවා. ඉතින් මේ හැබැයි අපිට මේ කල්‍යාණ මිත්‍රත්වය කියන එක අපේ මේ වචනේ හරි තියෙනවානේ. ඒකම දේ වචනේ ප්‍රායෝගික භාවිතයේ අඩු බවක් තියෙනවා. හැබැයි ඉතින් අපි මේක තේරුම් අරගෙන ඒ නිසා දැන් මේ භාවිතයේ අඩුකම නිසාම තමයි අපි ওই සීදීනසා ගැනීමම හරි වැඩි. මේක අහනවනේ ඇයි වැඩි කියලා. බෞද්ධ රටක මෙහෙම වෙන්නේ කොහොමද? බෞද්ධ නැති නිසායි වෙන්නේ. බෞද්ධ රටක නම් වෙන්න බෑ ඇත්ත. ඉතින් බෞද්ධ රටක නම් පළවෙනිම කාරණේ කල්යාණ මිත්‍රත්වය. වෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ තමයි මේ ගමන ඉවර වෙන්නම හේතු වෙන්නේ. පටන් ගත්ත තැනල අන්තිමට. ඉතින් එහෙමනම් ওই සීදීනසා ගැනීම වෙන්න බෑ ওই විදිහට. මේක නැති නිසායි වෙන්නේ. නැවත මේ අපි කල්‍යාණ මිත්‍රත්වයේ මත පදනම් වූ ආගමක් අදහන්න පටන් ගන්න. එහෙන් පටන් ගත්තොත් තමයි මේ ප්‍රශ්නේ ටිකක් සමනය කරගන්න පුළුවන්. ඒක ගෙදර හදන්න ඕනේ. පාසලේ හැදෙන්න. ඒ පාසල ඇතුලේ ඉන්න අයගේ ප්‍රශ්න පාසල ඇතුලේ කතා කරන්න පුළුවන්. වටපිටාවක් හැදෙන්න. විශ්වවිද්‍යාලයක ප්‍රශ්න විශ්වවිද්‍යාලය ඇතුලේ කතා කරන්න පුළුවන්. ඒක මේ පිට දැනක් කියලා කතා කරන්න ඕනේ නෑ. ඇතුලේ කතා කරන්න පුළුවන් නෑ. ඇතුලේ බැරි නිසා තමයි පිට කියලා කතා කරන්න වෙන්නේ. ඉතින් ගෙදරක් වුණත් ඒ වගේ තත්ත්වයක් තියෙන කල්යාණ මිත්‍ර නිවසක්, කල්යාණ මිත්‍ර පාසලක්, කල්යාණ මිත්‍ර කාර්යාලයක්, කල්යාණ මිත්‍ර විශ්වවිද්‍යාලයක් හැදෙන්න. ඒ මේකලට තමයි බෞද්ධ පවුලක්, බෞද්ධ පාසලක්, බෞද්ධ විශ්වවිද්‍යාලයක්. එහෙම නැතුව මේක උගන්වන්නේ මොනවද කියන කන්නු නෙමෙයි. මේ ගේට්වේ ගහලා තියෙන කොඩි අනුව නෙමෙයි ඒක බෞද්ධද නැද්ද කියන එක තීරණය වෙන්නේ.
ගොඩක් පින් සර්.
හොඳයි හිතවතුනි මේ තවත් ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. වෙනද වගේම මේ පෞද්ගලිකව ඒ වහන්න පුළුවන් පස්සේ ලියලා හරි දුරකථනයෙන් හරි. මෙහෙම නැත්තම් භාවනාවේදී හරණා අත් කරගන්න භාවනා අරමුණු විදිහට කමටහන් විදිහට මේ කතා කළ කාරණා සාරාංශ විදිහට ලැබුණාම තව පැහැදිලි වෙයි. මේ බොහෝ කාරණා කතා කළ නිසා එකක්වත් හරියට නොවන්නත් ඇති. සාරාංශයේ ඒ අඩුව සම්පූර්ණ කරනවා. හිතවතුනි මේ අපේ හැම සිතිවිල්ලක්ම වචනයක්ම ක්‍රියාවක්ම අපිට යන්න පාරක් කරනවා. ඒ කොහාට යන්නද අපි පාරපා ගන්න. සිතිවිල්ලෙන් සිතිවිල්ලට වචනෙන් වචනයට ක්‍රියාවෙන් ක්‍රියාවට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සීබුද්ධිය නැතුව පාරවල් කපන්න ගියොත් අපිම අපිට වල කපා ගන්නවා වෙන්න. ඒ අර පරිස්සමත් සමග අපි අද වැඩසටහනින් සමුගනිමු. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.